ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපි වෙනද වගේම රැස් වුණත් අපිට අද මේ ලිඛිත ප්‍රශ්නක් ඇවිල්ලා නැහැ ස්වාමීන් වහන්සේ සමාවෙන්න. මේ තවරක්
මේ උදේ මට එකක් ඇවිල්ලා තියෙනවා.
හා හොඳින් නම් එක දිගට කම් පුළන්ද?
ආ පුළුවන්. උදේ අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද පරයන්කේ ආනාපානයට සිත යොමා පැයක් සතිමත්ව ගත කළා. හුස්ම හතරකින් පමණ හුස්ම සිහින් වී ගියා. ඉන්පසු සිත හිස් තැනකට ගියා. සිත පිට යනවා. නැවත ආනාපානයට සිත යොමු වෙනවා. මීට ඉහතදී කීප විටක්ම කට ඇතුළත නොදැනී ගිය බව වාර්තා කළා. ඒ ස්වභාවයද ඇති වී නැති වී යන බව මෙනෙහි කළා. ඉන්පසු ඒ සංවේදනය නැති වී ගියා. සති කීපයක් මෙය චක්‍රයක් ලෙස සිදු වුණා. ඉන්පසු චක්‍රයේ සිදුවීමේ වේගය වැඩි වුණා. දැන් චක්‍රයේ සිදුවන වේගය අඩු වෙලා. අද දකුණු උරහිසට සහ වම් මැණික් කටුව ළඟට ඉදි කටුවකින් අනිනවා වාගේ දැනුණා. එහි අනිත්‍යභාවය මෙනෙහි කළ විට එය නොදැනී ගියා. සිත පිට යන බවත් ආපසු ප්‍රාශ්වාසයේ අගට සිත එන බවත් වැටහුණා. අද සතිමත්ව ඉන්න විට වරින් වර තුන් වතාවක් ගීතවල කොටස් සිතට ආවා. මෙය කාම සිතවිල්ලක් බව හඳුනා ගත්තා. ඉන්පසු ඒවා නැති වී ගියා. මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු. එපමණයි ස්වාමින් වහන්ස.
හොඳයි. එතකොට මේ අත්දැකීම දිහා බලනකොට අපිට තේරෙනවා ප්‍රමුඛ වෙලා තියෙන දේවල් විටෙන් විට බොඳවීමකට ලක් වෙනවා. එතකොට විවිධ පැතිකඩ විවිධ ස්වරූප තමයි පෙනෙන්නේ. එතකොට අර විදිහට දැනිච්ච දැනීම් ටික වෙලාවකින් මේ කොටස් දැනෙන්නේ නැහැ, මේ අංග දැනෙන්නේ නැහැ කියලා ඔය වගේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒක ගැටලුවක් නැහැ. විවිධ පැතිකඩ පෙන්ඳුම් කරනවා. අපි මේ විදිහට බලාගෙන ඉන්නකොට අන්න අපේ දකින දැක්මේ වෙනස්කම් සිදු වෙනවා. එතකොට ඒක ගැටලුවක් නැහැ. අන්න නැවත නැවත නිරීක්ෂණය කරන්න ඕනේ. නැවත නැවත නිරීක්ෂණය කරනකොට අන්න නැවතත් අර නොපෙනුණු දේවල්, අතුරුදහන් වෙච්ච දේවල්, නොදැනී ගිය දේවල් මතුවෙනවා. ඊට පස්සේ මතුණාට මොකද ආපව වෙන කොටසක් නොදැනී යනවා. ඔන්න ඔය විදිහට මේ විවිධ පැතිකඩ පෙරලි පෙරලි යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට ඒව හොයාගෙන ගිහිල්ලා බලනවා නෙමේ, තමුන්ට අවධානයට ඉදිරිපත් වෙන දේවල් බලාගෙන කටයුතු කරනවා. ඒක ගැන නිරීක්ෂණයක් කරගෙන කටයුතු කරනවා. එතකොට ඔහොම ඔහොම කරනකොට අන්න මොකද වෙන්නේ, නැවත නැවත විවිධ පැතිකඩ විවිධ ස්වරූප දෙන්නමින් ගමනක් යැවෙනවා. ඉතින් ඒ ගමන යෑම සඳහා කරන්න තියෙන එකම අනුග්‍රහයයි මොකද්ද, වැඩි වැඩියෙන් මේකේ දෙන්න, වැඩි වැඩියෙන් යෙදিলা කටයුතු කරන්න. ඒ යෙදিলা කටයුතු කරනකොට අන්න මොකද වෙන්නේ, තව තව මේකේ පැතිකඩ පෙනෙන්න පුළුවන්. ඉතින් මේ ලියපු කෙනාට තියෙන ප්‍රධාන වැඩේ තමයි මේක දිගට පවත්වන්න ඕනි. සාමාන්‍ය අර බුදුරජාණන් වහන්සේ උපමාවට දෙන්නේ අර ගිනිගානා දඬු අපි අතුල්ලගෙන යනකොට අන්න අපි හිතමු වියලි දර කොටු දෙකක් අතුල්ලලා ගිනි ගන්න එකක් ගැන තමයි මේ කියන්නේ, ගින්නක් හදාගන්න එක ගැන. එතකොට එහෙම අතුල්ලනකොට අන්න ටිකක් කළා යනකොට මහන්සි වුණාම මොකද කරන්නේ, පැත්තකින් තියලා විවේකයක් ගන්නවා. ආපහු තව ටිකකින් ආපහු අතුල්ලන්න පටන් ගන්නවා. ආපහු තව ටිකක් වෙලා යනකොට දාඩිය දාගෙන එනකොට ආපහු පැත්තකින් තියනවා. ඉතින් අහනවා මේ විදියට කළා කවදාවත් ගින්නක් හදන්න පුළුවන්ද කියලා. අර වෙහෙසුණාම පැත්තකින් තියනවා. නෑ එහෙම බෑ, දිගට දිගට අතුල්ලන්න ඕනේ. ගිනි ගාන දඬු, වියලි දර කෝටු, ඊට පස්සේ ටිකකින් රත් වෙනවා, දුන් නගිනවා, ඒත් මදි, තව තව අතුල්ලන්න ඕනේ. අන්න අන්තිමට තමයි ගිනි පිලිංගුවක් ඇති වෙන්නේ. ඒ ඇතිවීම සඳහා සෑහෙන වෙහසක් දරන්න ඕනේ, එක දිගට කරන්න ඕනේ. එතකොට මේ මෙන්න මේ විදිහට උත්සාහ කරන කෙනෙක් තමයි මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට මේ වෙදෙන විදිය හරි, හැබැයි මේක නිතිපතා පැවැත්වීමක් කරන්න ඕනේ. අපි හිතමු පැය එකහමාරක් වගේවත් අඩුම ගානේ දිනකට වෙන් කරගෙන ඒ සඳහා යෙදෙන්න පුළුවන් නම් ඒක දිගට පවත්වන්න පුළුවන් නම් දවස් දෙකක් මගේ අරුණට කමක් නැහැ. නමුත් එක දිගට දවස ගාන යෙදෙනවා කියන අදහස තියෙන්න ඕනි. ඒක සක්මන පරියන්ක විදිහට දෙකට බෙදාගෙන කරන්න පුළුවන්. එහෙම යෙදෙන කෙනෙක්ට තමයි මේක නිවැරදිම අනුග්‍රහය ලැබෙන්නේ. එහෙම නැත්තම් අපි අර හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කළා නෑ. ඒක නිසා බලන්න මේ විදිහට ෆෝමල් මෙඩිටේෂන් විදිහට වෝකින් සිටින් දෙක අඩුම ගානේ පැයක් හමාරක්වත් කරන විදිහට යොදාගෙන ඊට පස්සේ එදිනෙදා කටයුතුත් පොඩි පොඩි දේවල් හරි අල්ලගෙන ටික ටික සිහියෙන් කරන්න උත්සාහ ගන්න. එහෙම කරනකොට මේ ප්‍රතිපදාව තව තව ශීඝ්‍රයෙන් පරිවර්තනයකට ලක් වෙයි.
ලිඛිත ප්‍රශ්න ඉපමනයි උදය මේ
ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දැන් මේ වෙලාවේ අපිට පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න. නමුත් ප්‍රශ්නයක් නැහැ වගේ ඒකින්ද මම අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඊස්මානි මම ධම්මජීව හාමුදුරන්ගෙන් ප්‍රශ්නෙට මට පිළිතුරක් ලැබුණා. ඒක තවත් පැත්තකින් පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ.
හොඳයි.
අහපු ප්‍රශ්නේ තමයි අපි සතියෙන් හිටියොතින් අපිට ඒ පරයන්කේ සතියෙන් හිටියේ නම් ඒ සිදුවීම් සියල්ල මතක තියෙන්න ඕනද? ධම්මජීව හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කිව්වේ අපිට කෙනෙක්ට මතක හැම දෙයක්ම මතක තියෙනවා කියන එකත් හැම දෙයක්ම මතක කිසි දෙයක් මතක නැහැ කියන එකත් දෙකම එකයි කියලා කිව්වා. සතියෙන් හිටියනම් ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
හොඳයි. ඇත්තටම දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ප්‍රතිපදාවක් පටන් ගන්න කෙනෙක් මේ විදිහේ දෙයකට යොමු වෙන කෙනෙක් අන්න බොහොම අවදි භාවයකින් අවධානයකින් තමයි මේ වැඩේට එළඹෙන්නේ. එතකොට අපි හිතමු ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා මේ විදිහට මේ දේ පුරුදු කරනවා. ඒ පුරුදු කරනකොට අපි අර පෙන්නලා දීලා තියෙන යම් කිසි විදියක අපි හිතමු ක්‍රමයටත් අනුව අන්න මොකද වෙන්නේ විස්තර සහිතව ලියන්න මොනවද දැනුනේ කියලා හොඳට විචිත්‍රවත්ව ලියන්න ඒ විදිහට උත්සාහ ගන්නවා. එහෙම උත්සාහයක් තියෙනවා. එතකොට ඒක හරි ඒ විදිහට තමයි වැඩේ පටන් ගන්න. නමුත් අපි හිතමු දැන් අපි ලෝකයක් නිරූපණය කරන්න හුස්මක් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ලෝකයක් නිරූපණය කරන්න පියවර වලට පතුලට දැනෙන දැනීමක් අරගෙන තියෙනවා. එතකොට ඕකනේ අපේ ලෝකේ නිරූපණය වෙන්නේ. නැත්නම් ලෝකේ ඕකට අවම කළා තියෙන්නේ. ලෝකී කිව්වත් එකයි හුස්ම කිව්වත් එකයි. එතකොට ඒ විදිහට තියෙන දේ ඒ අරමුණ බොඳ වෙනවා. එතකොට ලෝකේ බොඳ වීමක් හා සමානයි ඒ වැඩේ. අන්න මේ විදිහට හුස්ම බොඳ වෙනකොට අන්න ලෝකේ බොඳ වෙනවා. අර ගත්ත ලෝකේ අර අඩු කරපු ලෝකේ බොඳ වීමකට ලක් වෙනවා. ඉතින් ඒක ස්වභාවිකයි. ඒ ගමන ස්වභාවිකයි. එතකොට කෙනෙක් කියනවා මොකද්ද කලින් තරම් විචිත්‍රවත් නැහැ. කලින් තරම් ආකර්ශනීය නැහැ කියලා. ඉතින් ඒ කතාව හරි. මොකද හේතුව යම් කිසි විදියක විවරණ වීමක් වෙන්න ඕනේ. විවරණ වීමක් වෙන්න ඕනේ. ඒ විවරණ වීම තුලින් තමයි මේ ප්‍රතිපදාවක් ඉදිරියට වැඩෙන්නේ. එහෙම නැත්නම් ඉතින් හැමදාම ආකර්ෂණය නම් හැමදාම විවරණ නම් හැමදාම අර විදිය විස්තර සහිතව පේනවා නම් ඒකේ අපි ඉදිරියට නොයන ගතියක් තියෙනවා. ඔන්න ඉදිරියට යන කෙනාට තේරෙනවා සමහර වෙලාවට මුකුත්ම තේරෙන්නේ නැහැ. ඉන්දියා පැයක් මොනවද උනේ මොකද්ද කරේ කියලා අදහසක් නැහැ. ඇවිද්දා පැයක් හේම ලොකුවට කියන්නේ විස්තර නැහැ. ඒ තියුණාට මොකද ආපහු නැවතත් විස්තර සහිතව හොඳට විචිත්‍රවත්ව පේන ගතියක් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහේ හෝමාරුවක් තමයි අතන යන්නේ. එතකොට යම් කිසි විදියක අර ලෝකේ නිරූපණය කරන්න ගත අරමුණ බොඳ වෙනවා. ඒ බොඳ වෙනකොට කර කියා ගන්න දෙයක් නැතු වෙනවා. අන්න අර විදිහේ විවරණ භාවයකට ලක් වෙනවා. එතකොට ඒක ගැටලුවක් නැහැ. අන්න මොකද වෙන්නේ ප්‍රතිපදාව අවශ්‍ය ටික කෙරෙලා ඉවරයි. එතකොට හිතා ගන්න මෙහෙම දැන් අපි හිතමු මතක තියෙන ටික තමයි නියම මතක තිබිය යුතු ටික. ඒ විදිහට හිතාගත්තාම හරි. අපි හිතමු සක්මනක් කරනකොට මේ ටික තමයි අවධානයට ආවේ. ඒක තමයි අවධානයට එන්න ඕනේ දේ. පරියන්කයක ඉඳියා මෙච්චරයි අවධානයට ආවේ. ඒ ඇති. ඒ එහෙම වුණොත් අපි මොකද කරන්නේ? අපි බාර ගන්නවා. අර යන ගමන යැවෙන ගමන බාර ගන්නවා. එහෙම නැත්නම් අපි මේක මදි තව අහන්න ඕනි කියලා තටමන්න ගියොත් අන්න මොකද වෙන්නේ? අර වෙන වැඩේට බාධායි. ඒක නිසා මතක තියෙන ටික තියනවානේ. ඒ ටික හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔය ප්‍රශ්නේම අහනවා සමහරු බන ගැන. බන ගැන අහනවා. ඉස්සර නම් බන අහනකොට වචනෙන් වචනේ හොඳට අවධානයට යනවා. ඔක්කොම මතකයි. දැම් පැයක් බණ ඇහුවට මුකුත් ඔලුවට යන්නේ නැහැ නේ කියලා කියනවා. මොකක්ද ඒකට හේතුව? බණ ඇහිලා ඉවරයි, බණෙන් වෙන වැඩේ වෙලා ඉවරයි. ඒකයි ඒ ඉතුරු ටික ඔලුවට යන්නේ නැත්තේ. තව අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඕ මාගෙන ඉන්නකොට ඔලුවට යයි, ඔලුවට යයි. ඉතින් ඒක තමයි ක්‍රමේ. අන්න බණ වුණත් ඇහෙන ටික ඇති. මොකද හැමදාම එකම දෙය අහගෙන අහගෙන ඉන්නකොට අන්න ටික 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 ප්‍රතිපදාවක් වැඩෙනවානේ. ඒතකොට සාමාන්‍ය බණක් අහනකොට ඉන්නෙත් පරියංකක වගේ. එතකොට ඒ වෙලාවට අවදි භාවයෙන් ඉඳිහාම අවශ්‍ය ටික ඔලුවට යනවා. ඉතුරු ටික ඇහිලි ඉවරයි, ඒතර ටිකේ වැඩේ වෙලා ඉවරයි. ඒකයි ඒ ටික ඇහුනේ නෑ වගේ කම්ප්ලේන් එකක් එන්නේ. ඉතින් ඕක තමයි ප්‍රතිපදාව. ඉතින් ඒකට අනුග්‍රහ කරන එක තමයි තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ ජයන්ති පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නිරෝෂ මේ මයික් එක අන්මියුට් කරලා දෙන්න පුළුවන් ජයන්ති.
සර්වන් සර්නායි ස්වාමීන් වහන්සේ, ඒ වගේම ප්‍රශ්නයක් තමයි මගේ සක්මන ගැන කියන්න තියෙන්නේ. සක්මන කරනවා පටන් ගන්නකොට හොඳට 100 පීටවල පොඩක් අඩි දෙක තුනක් ඉස්සරහට යනකම් හොඳට සක්මන විදියටම යනවා. ඊට පස්සේ දන්නේම නැතුව සිතුවිලි වලට ගිහින් තියනවා. ඒවැ මගක් දුර ගිහිල්ලා ආයෙ එනවා, ආයෙ සක්මනේ යනවා. මුළු සක්මන කාලේ ගතොත් ඔක්කොම වැඩි වෙලාවක් ඉඳලා තියෙන්නේ සිතුවිලි වල. එතකොට මට ලැජ්ජත් හිතෙනවා, මොනවාද මම මේ බොරුවක් නේද කරන්නේ කියලා. ඉතින් ඒක දමජිය ස්වාමීන් වහන්සේටත් කියන්න බෑ කිව්වොත් බණි කියලා හිතන නිසා කවදාත් මම ඒක කමටහනක් විදිහට කියන්නේ. ඒ කියන්නේ සිහ ඒකේ අමුතු එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නෙත් නෑ, නිකන් ඔහි කල්පනාවල් ගොඩක ගිහින් තියනවා එච්චරයි. ඒක ගැන කියන්න කැමතියි ස්වාමීන් වහන්ස. ඒකට ස්වාමීන් වහන්සේගේ අදහස මොකද කියලා දැන්.
හොඳයි, එතකොට දැන් ඔය කියන්නේ නෑ කියලා කියනවනේ, බැනුම් ගන්න වෙයි කියලා. ඒ එතකොට ඒ බොක්කේ තියාගෙන ඉඳියාම වැලේ සුද්ධ වෙන්නේ නැහැ. හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම මේ විශේෂයෙන් කියන්නේ දැන් කිව්වෙ හින්දා නෙමෙයි, මෙතන තව ඕන් තරම් ඇති ඔය වගේ කට්ටිය. අන්න මොකද්ද මේ තියෙනවා කියන්නේ නැහැ, කියන්න තියෙන හේතුව ඔන්න ඕක තමයි. හරි, එතකොට සුද්ධ වෙන්නේ නැහැ වැඩේ. හැබැයි දැන් සමහර වෙලාවට කමටහන් වார்த்தාවක් මුලදී නම් අපි එච්චර ඕකට ෆෝකස් කරන්නේ නැහැ. මුලදී කියන්නේ නිකන් හුස්ම බලන්නේ, ඒක නිරීක්ෂණය කරන්නේ කියලා. සමහර කෙනෙක් ඔය බොහොම විචිත්‍රවත් වාර්තා ලියාගෙන එනවා. හරි හොඳයි, හුස්මමයි මෙච්චරමයි බලලා තියෙන්නේ කියලා ලස්සනට ලියනවා. ඊට පස්සේ ලියලවම ඔච්චරම දුනේ කියලා නෑ නෑ, තව ඒවා වුණාලු. ඉතින් එතකොට හැමදාම අර ලස්සන ටික විතරක් කිය කී ඉඳියොත් අර අපිත් කියන්නේ කල්ලු ටික, අඳුරු ටික, වැරදුණු ටික කිව්වේ නැත්තම් අන්න මොකද වෙන්නේ? කමටහන සුද්ධ වෙන්නේ නෑ. එතකොට කියන්න වෙන්නේ ආයෙන හොඳයි ඕම කරගෙන යන්න, නැවත කරන්න කියන එක තමයි. ඉතින් අරයා මෝරලා හරි දවසක් උදා වුණ දවසට තමයි අන්න ඉතුරු ටික කියවෙන්නේ. ඒ වෙනකන් ඉතින් වැඩේ අර ඇට්ට ගුණා වෙනා වගේ එතන තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අර පපංච ගැන විස්තර ලියලා කමටහන වර්තා ඉදිරිපත් කරන්න කියලා නෑ. දැන් ඔය කිව්වේ ඔන්න ඔය විදියට තමුන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒ දේ ඉදිරිපත් කරන්න පුළුවන්. බැනුම් ඇහුවත් බැනුම තුල තියෙන්නේ උත්තරේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. විමසීලා බලුවොත් මොකද්ද මේ කිව්වේ කියලා. ඉතින් ඒ විදිහේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක එක දෙවනි දේ තමයි ඔන්න ඔය කියන සැක සංකාව. එතකොට ඔන්න ඔය ඔතෙන්දි තමයි මේ ප්‍රතිපදාව ගැන විශ්වාසය නිවැරදිවම පරීක්ෂා වෙන අවස්ථාව. ඔතන තමයි හරියටම විපස්සනාව පටන් ගන්න අවස්ථාව. එතකොට එතෙන්දි සැක එනවා. මෙච්චර කල් කරපු භාවනාව දැන් කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. එතකොට තියෙන්නේ ওই ප්‍රශ්නේ තමයි. ඉතින් හරීම හුරු පුරුදු දෙයක් ඔය සැක සංකාව. ඕක කෙනෙක් ගොඩාක් සමහර වෙලට ගොඩාක් පීඩාවක් දක්වා වර්ධනය කරගන්නවා. දැන් නම් භාවනාවක් වෙන්නේ නැහැ, මට මේ ස්ථානේ හරියන්නේ නැහැ, ගුරුවරයා හරියන්නේ නැහැ, මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා. නැත්තම් මොකක් හරි වෙන මට මොකක් හරි ඌනියමක් අත්දැදිලයි කියලා, භූතෙක් අත ආරුඩ වෙලයි කියලා මොකක් හරි එකක් හදාගෙන ඉතින් අර ප්‍රතිපදාවෙන් පිටපයින්නවා. ගිහිල්ලා යකෙක්ගේ භූතෙක්ගේ හරි සරණ යන්න උත්සාහ කරනවා. ඉතියෝක තමයි තියෙන ගැටලුව. ඔන්න ඔතෙන්දි විශ්වාසය, සද්ධාව, වීරිය පරීක්ෂා වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපි ඒ අනුග්‍රහය කරේ නැත්නම්, විශ්වාසය දියුණු කරගත්තේ නැත්නම් ප්‍රතිපදාව අඩාල වෙනවා. ඉතින් විශ්වාසය දියුණු කරන්න තියෙන එක ක්‍රමයක් තමයි මෙන්න මේ කතා බහකේ දෙනවා, යෙදිලා අදහසක් අරගන්නවා. ඊළඟට නැවත නැවත යෙදෙනවා. ඉතින් ඔය ඔය එතනින් හරියට භාවනාව පටන් ගන්නේ කියලා හිතාගත්තා නම් හරි. ඔය වෙන වැඩේ හරි. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඕකට අපි කනගාටු වෙනවා, ලැජ්ජ වෙනවා, දුක් වෙනවා. මේ වැරදුනා කියලා හිතනවා. අන්න ඒක අයින් කරගත්තා නම් ඉතුරු ටික ඔක්කොම හරියට තමයි සිද්ධ වෙන්නේ. එහෙම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වේවි.
පුළුවන්. දැන් කතා කරපු නිසා හොඳයි ස්වාමීන් වහන්සේ. නැත්තම් හරි සක්මන ඕනේ නැහැ කියන ගන්නට හිතිලා තියෙන්නේ. අර කියපු කරන්න ඕන නිසා යනවා. ඇත්තටම බොරුව කරන්නේ පරයන්කේ නම් පැයක් ඉන්නවා, සක්මන පැය භාගයක් කියන්න පුළුවන්. ඒ විදිහට තාමං කරේ පෞකේ දවස්වල. දැන් අර ඒකේ අර විචිත්‍රවත් විදිහට ලස්සන ප්‍රතිඵල නැති නිසා තමයි ඒක ඒක ගැන ඒ තරම් උමනාවක් නැත්තේ. දැන් මට පුළුවන් ඒකත් ඔන්නෝහේ ඕන එකක් කියලා යන්න පුළුවන්.
පරියන්කේ තවක මුණ දවසට වැඩේ හරි. ඒක තමයි ක්‍රමේ. එතකොට ඒ විශ්වාසයෙන් ගිහිල්ලා නැවත නැවත මුණ දෙන්න. එතකොට තේරෙනවා මේක මේ කියන්න දෙයක් නැතුණාට වැඩේ වෙනවා.
වැඩේ වෙනවා කියන්නේ සම්මත.
ගමනේ හැවෙනවා කියලා හිතා ගන්නක එතකොට හරි. දැන් මේ අපි මොකක් හරි ප්‍රතිපදාවක් යදෙනවානේ. ඉතින් ඒ ප්‍රතිපදාව තමයි ඉදිරිපත් වෙලා
තියෙන්නේ. ඔව් ඒකේ එතකොට අමුතු ප්‍රතිඵලයක් පේන්නේ නැහැ නමුත් නේද සම්මත. අමුතු කියන්නේ
අපි ප්‍රතිඵල ගන්න අදහසින් ඔකේ දිල හරියන්නේ නැහැ. එනට මුකුත් නැහැ, ප්‍රතිඵල නැහැ. සියල්ල අහෝසි වෙලා යන එකක් තමයි අන්තිම ඉතුරු වෙන්නේ. ඉතින් හරිනේ ඔය අහෝසි වෙලා තමයි වෙන්නේ.
ඒකට සතුටු වෙන්නේ නැතිකම තියෙනවා.
ඒ කියන්නේ ඒකට සැක වෙනවා, ඒකට ලැජ්ජ වෙනවා, ඒකට ද්වේෂ කරනවා අපි.
හරි.
දැන් තමයි වැඩේ හරියටම අර ගිහිල්ලා තියෙන්නේ කියලා ගියා නම් හරි ඊළඟ දවසේ.
හොඳයි ස්වාමීන් වහන්සේ, බොහොම හොඳයි. බොහොම පිං.
රංගනි. රංගනි පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
පෙරුවන් සන්නේ ස්වාමීන් වහන්සේ. මගෙත් අර හිර වෙලා තිබිච්ච ප්‍රශ්නයක් ජයන්ති කතා කරන හොටෙලියට ආවා වගේ එකක් වුණු නිසා අත ඉස්සුවා. මටත් මේ දැනෙන දෙයක් තමයි දැන් අපි භාවනාවක් පටන් ගන්න භාවනා කරන්නම ඉස්සර ඔහේ හැමදේම කරමින් හිටියා. දැනුත් ඒ දෙමයි කෙරෙන්නේ. හැබැයි ඒ දේ වෙන කරන දේ දන්නවා කියන එක තමයි දැන් තියෙන වෙනස කියලා මට දැනෙන්නේ. ඒ කියන්නේ භාවනාවේදී කියන්නේ එන දේ දිහා ඔහේ බලන් ඉන්න කියලා. එතකොට සක්මනක් කරනවා, හිතට එන ඒවා ඔක්කොමත් එනවා, පිටත් හිත පිට යනවා, පායට එනවා, වෙන වෙන දේවල් වලට යනවා. ආපහු පායට ගන්නත් එපා කියන නිසා ඒ මොකුත් කරන්නේ නැහැ. වෙන දෙයට වෙන්න ඇරියහම ඔහේ ගමන් කරනවා. හැබැයි ඒ ගමන් කිරීම දැනගෙන කරනවා. ඒක තමයි මට දැනෙන දේ. ඉස්සර නිකන් ගමනක් යනකොට ඇවිද්දත් දැන් කරන සක්මනෙත් අතර වෙනස. පරියංකයත් ඒ වගේමයි. ඉඳ ගන්නවා, නානාවිධ දේවල් එනවා, ඔහේ බලන් ඉන්නවා. අන්තිමට දැක්කේ මොනාද දන්නෙත් නැහැ, උනේ මොනාද දන්නෙත් නැහැ, සමහර උනාට නිඳ ගියාද දන්නෙත් නැහැ. ඒත් ඉතින් ඔහෙ ප්‍රශ්නයක් නැතුව වෙනද වගේ දුක් වීමකුත් නැහැ. ඒ ගැන නැගිටලා ආපහු සන්තෝෂෙන් නැගිටලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ඊයේ පෙරේදා ලොකු හාමුදුරුවෝ ප්‍රශ්නෙකට උත්තරයක් විදිහට මෙන්න මෙහෙම දෙයක් කිව්වා. හිත පිට ගියාම ඒ බව දන්නවනම් පයට යා යුතු බවත් දන්නවා. නමුත් අපි එතෙන්ට යන්නේ එවැනි විටක මම යනති වෙනවා කියලා. එතන මට ඒ කොහොමද මම යා නැතිවීම එතනදි සිද්ධ වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
හොඳයි, පළවෙනියට කියන්න ඕනේ අර සැක සංකා නැහැ කියන එක ගැන අපිට සතුටු එහෙම වචනයක් අහන්නත්. හරි, හැමදාම සැක සංකා නේ තියෙන්නේ. දැන් අද කියනවා සැක සංකාවක් නැහැ, ඒකට වෙන දෙන්න පුළුවන් කියලා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ගමන ඉදිරියක්. මොකද නැත්තම් කවදාවත් ওই වැඩේ අපි බාර ගන්න සූදානම් නැහැ නේ. ඉතින් ඔය ප්‍රතිපදාවක යම් කිසි විදියක පරිණාමයක් තියෙනවා. එතකොට පටන් ගන්න දැන හැමදාම ඉන්න කැමතියි අපි. නමුත් වැඩේ ඉදිරියට යවෙනවානේ. ඒක ගොඩක් වෙලාවට ඉතින් අර ෂණිකව රිවර්ස් ගියර් එකට දාගෙන ආපහු අර පටන් ගත්ත දිහාවට යන්න කැමති. එහෙම ඉන්න අවුරුදු 10 15 ඉන්න කට්ටියත් මම දැකලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අන මේ ප්‍රතිපදාවේ ඉදිරිය බාරගන්න සූදානම් නැහැ. ඒ බාරගන්න විශ්වාසයේ සූදානම තියනවා නම් යන්නෙම ඉදිරියට එකක්වත් තාපසට යවෙන ගමනක් නෙමෙයි මේක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි. ඒ ධර්මය හරි, ඒ ප්‍රතිපදාව හරි. ඉතින් යැවෙන්නේ ඉදිරියට, පරිවර්තනයක් තියෙනවා. ඒක බාර ගන්නවා නම් ඉතින් අර රිවර්ස් ගියර් අපි මොකද්ද අපිට සමා වෙන්න හමු අපේ රිවර්ස් එකක් නැහැ තමයි. රිවර්ස් එකට යවෙන්නේ නැහැ, ඉදිරියටම තමයි යන්නේ. බර කරත්ටි. ඉතින් නමුත් අපි කැමති නැහැ නේකට. අපි කැමති නැහැ ඒකට. ඉතින් ওই විදිහේ වෙනසක් ටික ටික හරි වෙනවා. ඉතින් ඒ වචනේ අහන්න සතුටුයි. ආ මේක මේ කණගාටුවක් නැහැ, සැකයක් නැහැ. මේ වැඩේට වෙන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොට නිකන් අන්තිමට තේරෙනවා යකෝ මේ ඉඳපු තැනටම ඇවිල්ලා නවත්තලානේ තියෙන්නේ කියලා. එතකොට අර පොඩි එකෙක් කියන පොඩි උන්ට ඕක තේරෙනවා. පොඩි කෙල්ලෙක් දවසක් කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේ මම මේ සතිපාසලට ඇවිල්ලා මෙච්චර කාලයක් වෙනවා. මාසයක් විතර තමයි කියන්නේ මේ මේ. කියනවා මම ඉස්සරත් ඇවිද්දා, ඉස්සරත් වාඩි වෙලා ඉඳියා, ඉස්සරත් කෑව බිව්වා. දැනුත් කනවා බොනවා ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා. හැබැයි එක වෙනසයි තියෙන්නේ, කලින් මම දන්නේ නැහැ, දැන් දන්නවා. කෙල්ලගේ නම පාරමි. හරිනේ. එතකොට හරියට අනමත් එක්කම ගැලපිලා එනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඕක තමයි වැඩේ. කලින් දන්නේ නැහැ, දැන් දන්නවා. පූර්ණ අවබෝධය කියන්නේ මොකද්ද? ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවා. කනකොට බොනකොට රෙනකොට ඒ බව දන්නවා. එච්චරයි. ඉතින් ඒක බාර ගන්න සූදානම් නැත්තම් ඉතින් මොකද කරන්නේ? ඉතින් අන්තිමට ගිහිල්ලා ඇවිල්ලා නතර වෙලා තින්නේ පටන් ගත්ත තැනටම තමයි අන්තිමට බලනකොට. ඒක නිකන් අමුතු ජෝක් එකක්. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ ඇහුවාම යම්කිසි විදිහක ආධුනිකයෙක් වෙනස් අදහසක් ගන්න පුළුවන්. නමුත් ඉතින් ප්‍රතිපදාවේ තියෙනවා, පරිණාමයක් තියෙනවා. ඒ පරිණාමෙන් ගෙනහල්ලා යම්කිසි තැනකට ගෙනහල්ලා නවත්තනවා. අන්තිමට බැලුවාම තමුන් මේ හිටපු ස්වභාවයමයි, හිටපු ප්‍රകൃතියමයි. ඉතින් ඒක තමයි නියම සොයා ගැනීම. අනේ බුදුරජාණන් වහන්සේත් වෙන මොකක් හරි හෙව්වා. අන්තිමට මොකද්ද? අන්තිමට කොහෙන්ද කමටහන ලැබුණේ? අන්තිමට තේරුම් ගත්තා මේ උතුරු තරුවත් පායලා මමත් ඒ සමග අවදි. මේ කුරුල්ලෝ කෑ ගහනවා, ඒ සමග මමත් අවදි. තව මොනවත් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. තව මොකුත් අලුතෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ අවශ්‍යතාවය නැති එකම තමයි ওই මමත්තේ විනාශ වීම. දැන් ඔය කියන්නේ මොකක් හරි පරීක්ෂණයක් ගැනනේ. ඔය කියන්නේ මොකක් හරි එළඹීමක් ගැන. සිටිවිලි වලට ගියාම ගන්න කැමති නෑ ඒකට. ඒක ගන්න ඕනේ. මට අනුව තියන්න ඕනේ. හුස්මම බලන්න ඕනේ. පරියන්කයක් ඉඳියාම මේ විදිහට පැයක් ඉඳියානම් හොඳට විස්තර සහිතව පේන්න ඕනේ. කියන දේක් තියෙන්න ඕනේ. මොනවා හරි gedara aran යන දෙයක් ඕනේ කියලා තියනවා. යම්කිසි අදහසක්. ඒක තමයි ඔය ඉදිරිපත් වෙන්නේ. ඒක තියෙනකන් මමත්වේ තමයි පෝෂණය වෙන්නේ. සාමාන්‍ය මේ රිට්‍රීට් වලට එනකොටත් කට්ටිය නිකන් අර ගිහිල්ලා එන්නම් කියලා නෙන්නේ. එතන මොනවා හරි තියෙනවා. සිකුරාදා වගේ වෙනකොට, දැන් අද වගේ වෙනකොට මොනවා හරි අරන් යන්න තියෙනවා. මොකද එන්නම් කියලා නෑවිලා තියෙන්නේ. ඉතින් ඒ එළඹුම තමයි ඔය කියන්නේ. ඒ එළඹුම නැති වෙනවා අර විදියට අපිට ඕන විදියක තියන්න බැරි වෙලා විකාර වෙලා ගියාම ඒ එළඹුම නැහැ. නමුත් අපි ඒකට කැමති නෑ. අපි නැවතත් අන්න ස්ථාවරයක් හදා ගන්න ඕනේ. මොන හරි දෙයක් කරන්න ඕනේ කියන අදහස තමයි ඔය තියෙන්නේ. ඉතින් කියනවා ගෙයක් හදන්න ඕනේ, දරුවෙක් හදන්න ඕනේ, කසාදයක් බඳින්න ඕනේ කියලා. ඔය තියෙනවනේ හදාගත්ත ලිස්ට් කට්ටිය. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් ඒ ක්‍රියාවලිය තුලින්ම තමයි ඔය මමත්වයක් පෝෂණය වෙන්නේ. අර කඩලා ගියාම නෑ. ගහේ තියෙන කොලේ නටුවෙන් ගිලිහෙනවා. ගිලිහුණාම මොකද වෙන්නේ? ගිලිහුණාම කොහේ යයිද දන්නේ නෑ. නමුත් අපි කැමති නෑ. අපිට ඕනේ ස්ථාවර කරන්න. නැකොලේ මේ සෙලෝ ටේප් එකක් හරි ගහලා නටුවෙම තියාගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ජී තියනකන් ඉතින් ස්ථාවර තත්ත්වයක් හදාගෙන ඉන්න පුළුවන්. අතහැරිය ගමන් කොහේ ගිහිල්ලා කොහේ වැටේද දන්නේ නැහැ. උලඟට අනුව ගමනක් තියෙනවා. උලඟට අනුව ගමනක් තියෙනවා. ඉතින් ඔය පැවිදි වෙන්න ඉන්න අර ගුරු ඇඳගෙන ඉන්නවා කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අනගාരിക කියලා කියනවා. ඒගොල්ලන්ටත් කියන්නේ පණ්ඩු පලාස. ඔන්න කොලේ පණ්ඩු පැහැති කොලේක අම තමයි දෙන්නේ. දැන් නටුවෙන් ගිලිහෙන්න ඔන්න මෙන්න කොහේ යයිද දන්නේ නැහැ. අන කොහෙට පාවෙලා යයිද දන්නේ නැහැ. පණ්ඩු පලාස කියන නම තමයි තියෙන්නේ. ඉතින් පණ්ඩු පලාස කොලයක්. පණ්ඩු පැහැ කොලයක්. අන නටුවෙන් ගිලිහෙනවා. ගිලිහීමට අපි කැමති නැති ප්‍රශ්න තමයි ඔතන තියෙන්නේ. ඒක හින්දා ඒක නැවත නැවත බාර ගන්න. එතකොට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳිලා යයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බොහොම පිං. නිදුක් නිරෝගී සුව ලැබේවා.
මනම් හොඳයි. වෙලාවත් අමතන් ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාව නම් ඉවරයි. අටාරිය ආන්න ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්නම්. එහෙම නැත්නම් අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. ඒ වගේ මම කැමති මතක් කරන්න මේ අද වගේ බය නැතුව හැම එක්කෙනාම ප්‍රශ්න අහන්න. ඒ අහන ප්‍රශ්න වලටත් ඒවට ලැබෙන පිළිතුරුත් අහගෙන ඉන්නකොට අපි හැමෝටම මේ ප්‍රයෝජන වෙනවා. ගොඩක් වෙලාවට කෙනෙක් අහන්න නැතුව ඉන්න ප්‍රශ්න හැම එක්කෙනාගේම හිතේ තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකින්ද
උදේ මාත්‍ය ඇදලා දාපු එකෙන් තමයි ඔය සුද්ධ වෙලා ගියේ දෙතුන් දිනක.
එහෙනම් ස්වාමීන් වහන්සේ. එමනම් ස්වාමීන් වහන්සේ අපි ඊළඟ කොටසට යමුද?
හොඳයි.
මනම් ස්වාමීන් වහන්සේ වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනයේ පවත්වන ලෙස. සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි හිතුවොත් පාරක ගමන් කරන කෙනෙක්, පාරක ඇවිදින කෙනෙක්, අනේ යා දකුණු පැත්තට වැඩිය බරණං, දකුණු පැත්තේ අගාධයකට කානුවකට වැටෙන්න සූදානමක් තියෙනවා නම්, ඒ විදිහේ එල්බුමක් තියෙනවා නම්, අනේ යම් කිසි විදියක මේ පුද්ගලයාගේ යහපත කැමති කෙනෙක් කෑ ගහලා උපදේශයක් දෙන්න පුළුවන්, ආවමට යන්න, වමට ගමන් කරන්න කියලා මේ විදියට උපදෙසක් දෙන්න පුළුවන්. ඒ වගේම තව අවස්ථාවක වමට බර කෙනෙක්, වම් පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක්, වම් පැත්තේ අගාධයකට කානුවකට වැටෙන්න එළඹුමක් තියෙන කෙනෙක්ට ඒ හිත කැමති සුව කැමති පුද්ගලයේ කෑ ගහලා කියනවා දකුණට යන්න, දකුණට යන්න කියලා. එතකොට අන්න මේ දෙක දිහාම යම් කිසි විදියක බැල්මක් එල්ල කරන කෙනෙක් චෝදනාවක් නගින්න පුළුවන්. ඒක වෙලාව ගොමට යන්න කියනවා, ඒක වෙලාව දකුණට යන්න කියනවා. මේ තැනත්තා කිසිම ප්‍රතිපත්තියක් නැති, ස්ථිර භාවයක් නැති කෙනෙක් කියලා ওই විදියට චෝදනාවක් නගන්න පුළුවන්. අර විදියට හිත කැමති යහපත කැමති පුද්ගලයා දිහාවට. නමුත් අන්න ඒ සාපේක්ෂ උපදේශක් තමයි ඒ තැනත්තා ලබා දුන්නේ. ඒක ඒ අවස්ථාවට ගැළපෙන නිවැරදි උපදේශක්. එතකොට එන්නේ විදිහේ දෙයක් අපි බැලූ බැල්මට පරස්පරයි කියලා හිතුණට ඇත්තටම මේ ප්‍රතිපදාව ගැළපිලා ඉන්නේ ඒක තමයි. ඕක තමයි කියන මැදුම් මග. එහෙම නැතුව හරියට මේ මහපාර මැද්දෙන් ඉරක් ඇඳලා අර ඩබල් ඉරි තනි ඉරි තියෙන්නේ. මේක තමයි පාරේ මැද්ද කියලා එහෙම මැදුම් මගක් නෙමෙයි ඔය කියන්නේ. ඒ වෙනුවට එක එක්කෙනා එක එක පැත්තට බරයි. එතකොට අන්න ඒ තියෙන නැති අණුව කෙනෙක්ට උපදේශක් ලැබෙනවා, කෙනෙක්ට දිසානතියක් ලැබෙනවා. ඉතින් එන්නේ විදිහේ සාපේක්ෂ මැදුම් මගක් පිළිබඳ තමයි මේ ප්‍රතිපදාවේ කියන්නේ. එතකොට අපි මේ ඉදිරියෙන් තියාගෙන තියෙන සූත්‍රේ ගත්තොත්, ඒ සූත්‍ර දේශනාවේ හැම වෙලේම අපි අර දැකලා තියෙන එක පැත්තක බර නොවේයි, අනිත් පැත්තේ බර පෙන්눔 කිරීමක් කරනවා, අනිත් පැත්තට බර දීමක් කරනවා. එතකොට අපි දැකලා තියෙන හුරු පුරුදු බර දීමත් කරලා තියෙන බුදුරජාණන් වහන්සේම තමයි. එතකොට ඒ මතවාදේ තමයි මේ යම් කිසි විදියක අන්නේ තීර්ථකෙක් තුලින් ඉදිරිපත් වෙන්නේ. ඒ ඉදිරිපත් වුණ අවස්ථාවේදී ඒ තැනැත්තාට යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා බුදුරජාණන් වහන්සේ. දැන් කරන පැහැදිලි කිරීම අර කලින් කී විදිහ එකක් නෙමෙයි. ඒ වෙනුවට අනිත් පැත්ත තමයි පෙන්වන්නේ. එතකොට අනේ යම් කිසි විදියක දුෂ්කර ප්‍රතිපදාවකට බැහැගත්ත, දැඩි ප්‍රතිපදාවකට බැහැගත්ත කෙනෙක්ට එක්තරා විදියක ඊට වැඩිය සැහැල්ලු මගක්, විවේක මගක් පෙන්වනවා. ඊළඟට අර විදියට කාමසුකල්ලි කානුයෝගෙට කාලබීල ජොලි කරලා ඉන්න තැනකට බැහැගත්ත කෙනෙක්ට අනේ යම් කිසි විදියක උත්‍ෘෂ්ට ප්‍රතිවදාවක් පෙන්නනවා, අල්පේච වෙන ප්‍රතිපදාවක් පෙන්නනවා. ඉතින් ওই විදිහට තමයි මේ ධර්ම මාර්ගය අරගෙන යන්නේ. ওই විදිහේ ගමනක් තමයි දිගෙන් දිගටම තියෙන්නේ. භාවනාවක් ගත්තත් ඒ වගේ තමයි. දැන් අපි දැන් ටික සුදු මොහොතකට කලින් කතා කරපු අවස්ථාවත් ඕකම තමයි වෙලා තියෙන්නේ. මොකක්ද අන්න ඒ දවස්වල මෙහෙමකුව දැන් මෙහෙම කියනවා මොකක්ද හාමුදුරුණියෝ කැති වැඩේ ඈ අන්න ඒ දවස්වල භාවනාවක් කරා දැන් භාවනාවක් කරන්නේ අර මුල තත්ත්වෙටම ගිහිල්ලා වගේ පොඩ්ඩක් පොඩි නිකන් වෙනසක් තියෙනවා කලින් දන්නේ නැ දැන් දන්නවා ඒක තමයි ප්‍රතිපදාව ඔහොම පරිණාමයක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා එතකොට අන්නේ පරිණාමයේ දෙපැත්ත පෙන්වන සූත්‍ර දේශනාවක් තමයි අපි මේ ඉදිරියෙන් තියාගෙන කරගෙන යන්නේ. ඉතින් ඒක අපිට ප්‍රයෝජනවත් වුණා කියලා මං හිතනවා. අන්න අර නොදැකපු පැත්තක් බුදුරජාණන් වහන්සේ නැවත නැවත පෙන්වනවා. අර දැඩියෙන් චුරුපයින්න මිරිකගෙන ඉන්න කට්ටියට හොඳයි මේ විදිහේ දේකුත් කියලා තියෙනවා නේ කියලා දැනගන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එතකොට අන්න කරුණු හතරක් ගැන හරියට දැක්කුවා මේ තැනැත්තා. ඒ කරුණු හතරටම බුදුරජාණන් වහන්සේ ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරා. දැන් ඔහොමනම් උදායි. එතන මේ වගේ අවස්ථාවක් කොහොමද වෙන්නේ? දැන් ඕක නිසා නම් මේ වැඩේ වෙන්නේ කොහොමද මේ වගේ අවස්ථාවක කියලා ඔන්න ඔය විදිහට කරුණු වලට යම් කිසි දෙයක ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරනවා. ඉතින් එන්නේ ප්‍රතිතර්කේ අවසාන කොටස තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අන්න පස්වෙනි කරුණ විදිහට මේ උදායි මේ සකලුදායි ඉදිරිපත් කරන මෙන්න මෙහෙම දෙයක් භගවා පවිවිත්තෝ පවිවේකස්සච වන්නවාදී භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ විවේකයක් ඇත්තේ උතුම් වූ විවේකයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි අන්න ඕක නිසා භාග්‍යවතුන් වහන්සේට මේ ශ්‍රාවකයෝ ගරු කිරීමක් ගරු බුහුමන් කිරීමක් පුද සත්කාර කිරීමක් කරනවා මෙන්න මේක තමයි මම දන්න පස්වෙනි කරුණ කියලා ගෙන හැර දක්වනවා. ඉතින් එහෙම කුවහම බුදුරජාණන් වහන්සේ කියනවා උදායි මට ඉන්නව මෙන්න මේ විදිහේ ශ්‍රාවකයෝ. බොහෝ දුර ඊතා දුර සේනාසනවල මහ කැලෑවල් මැද කල් ගෙවන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ සති දෙකකට වරක් අඩමසකට වරක් පොහොය කරන්න විතරයි සංඝයා මැදට උනත් පැමිණෙන්නේ. එතකොට මේ විදිහේ පුද්ගලයෝ ඉන්නවා මේ ශාසනය මේ විදිහේ ශ්‍රාවකයෝ මට ඉන්නවා. නමුත් මම සමහර දිනක භික්ෂූන් භික්ෂුණියන් උපාසක උපාසිකාවන් රජුන් මහැමතියන් තීර්ථක තීර්ථකයන් අන්න ඔය විදිහට මහා පිරිසක් වට කරගෙන ඒ මහා පිරිසෙන් පිරිවරණ ලදුව මම කල්ගත කරනවා. එතකොට යම්කිසි කෙනෙක් මට ගෞරව කරනවා නම් මෙන්න මේ විවේකයට කැමති පිරිස් වලින් වෙන් වූ ස්වභාවයක් නිසා මට ගෞරව කරනවා නම් මගේ ශ්‍රාවකයින් අන්න අර වගේ දුර සේනාසනවල වසන අර වගේ ඊටාම විවේකෙන් කල්ගත කරන අඩමසකට වරක් සංඝයා ඉදිරියට වුණත් පැමිණෙන භික්ෂූන් මට ගරු කරන්නේ නැහැ. ඒ කරුණ නිසා කෙනෙක් මට ගරු කරනවා නම් අන්න අර විදිහේ උත්කෘෂ්ට ප්‍රතිපදාවක් යෙදෙන කට්ටිය මට ගරු කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඊට වැඩි උසස් ප්‍රතිපදාවක කටයුතු කරන නිසා කියලා අන්න මේ ඉදිරිපත් කරපු අදහසේ දෝෂය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ විදිහට උතුම් වූ විවේකයක් ඇත්තේ තමයි උතුම් වූ විවේකයට ගුණ කියන ලද්දේ තමයි. නමුත් යම් යම් අවස්ථාවල මම මේ විදිහට පිරිස් මතට වැදිලා මහා සභාවල මහා පිරිස් අතරේ මහා ජනාකීර්ණ වීදි අතරේ කල් ගෙවනවා. ඒ විදිහට කටයුතු කරනවා. එතකොට එහෙම කටයුතු කරනකොට අන්න යම්කිසි කෙනෙක් මේ කරුණ නිසා මට ගරු කරා නම් ඒ කෙනා මට ඒ විදිහේ ගෞරවයක් ලබන්නේ සුදුසු නෑ. ලා ගෞරවයක් දෙන්නේ නෑ. අන්න මොකද ඊට වැඩිය උත්කෘෂ්ට ප්‍රතිපදාවක යෙදෙන පිරිස් මේ ශාසනේ ඉන්න නිසා කෙලොන්න විදියට මේ අදහසට විරුද්ධ පැත්තක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඔන්න ඔය පැති දෙක පිළිබඳ තමයි අපේ කතාබහ අද යෙදිලා තියෙන්නේ. ඉතින් මුලින් මම මෙහෙම කියන්නම්, ඇත්තටම විවේකය පිළිබඳ යම්කිසි අනුග්‍රහයක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සෑහෙන ස්ථානවල පෙන්නුම් කළා තියෙනවා. මේ විදිහට විවේකය ඇත්තේ විවේකය වර්ණනා කළා තියෙනවා. ඒ කරපු බුදුරජාණන් වහන්සේ වන්නේ යම් අනිත් පැත්තකුත් පෙන්නලා දෙනවා. මේ විදිහ වෙනස් පැත්තකුත් පෙන්නලා දෙනවා. එතකොට අපි හිතමු විවේකය ගරු කරන අවස්ථාවක් පිළිබඳ උදාහරණයක් අරගත්තොත් අන්න යම් කිසි අවස්ථාවක ඉච්ඡං ඉච්ඡානංගල නැමැති වනල හැබක බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන එක්තර අවස්ථාවක අන්න ඒ ගමේ පිරිසට අහන්න ලැබෙනවා මෙන්න මේ විදිහේ ශ්‍රමණ බවත් ගෞතමීන් අපේ මේ වනල හැබේ වැඩවෙසෙන බවට. එතකොට මේ පිරිස මොකද කරන්නේ? උදේ අන්න බඩු මුට්ටු අරගෙන එක එකව ලෑස්ති කරගෙන ඔය හාමුදුරුවෝ බලන්න එන්නේ. අන්න ඒ වගේ යනවා. ගිහිල්ලා අර ස්ථානෙට ගිහිල්ලා එතන මහා කයිවාරුකුත් සහිතව දැන් මේ බුදුන්ට මේ පූජ කරන්න තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔහොම කතා බහේ එදිලා ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල ආනන්ද ස්වාමීන් වහන්සේ නෙමෙයි පාටයි උපස්ථාන කරලා තියෙන්නේ. ඒ වෙනුවට නාගිත කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි උපස්ථාන කරලා තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගහන කවුද නාගිත මේ කෑ ගහන්නේ? මේ මාළු බෙදා ගන්න බැරුව දඟලන කෙවුලෝ වගේ කියලා අන්න ඒ විදිහට විමසීමක් කරනවා. එතකොට ඔබ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මේ ගමේ මිනිස්සු ඇවිල්ලා ඔබ වහන්සේව දකින්න ඔබ වහන්සේට අර පිරිකරගෙන අහලා දානිගෙන අහලා මේවා පූජා කරන්න කැමැත්තෙන් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මට ඔය ඕයන් වැඩක් නැහැ. මම විවේකයට කැමති කෙනෙක්. මේගොල්ලන්ට යන්න කියන්න. මේ විදිහට මෙතන ශබ්ද නගන්න එපා කියන්න. කියලා මෙන්න මේ විදිහ යම්කිසි විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා ඊට පස්සේ ඔන්න යම්කිසි ධර්ම දේශනාවක් වගේ තව විස්තරයක් ඉදිරිපත් කරනවා. එතෙන්දි කියනවා මට මේ විදිහේ දෙයක් දකින්න ලැබෙනවා. මොකද්ද? මම දකිනවා මේ ශාසනේ මහාන වෙච්ච භික්ෂුවක් භික්ෂූන් පිරිසක් යම්කිසි විදිහක කයිවාරු ගහ ඉන්නවා. එහෙම දැర్శන මට සුලබයි. එතකොට එහෙම දැක්කහම මගේ හිතේ යම්කිසි විදිහක කනගාටුවක් ඇති වෙනවා. මේ පින්වත් ආයස්මතුන් වහන්සේලා මේ ශාසනයේ යම් කිසි ප්‍රතිපදාවක් තියනවාද? ඒක නිදුකින් ලබන්නෝ නොවෙත්, ඒක පහසුවෙන් ලබන්නෝ නොවෙත්. මොකද හේතුව අන්න කයිවාරුවට බර, කතාවට බර, පිරිස අතර ගැවසුණු ස්වභාවයක් තමයි මේ පුද්ගලයාගේ තියෙන්නේ. මම නොකිව්වත් මගේ හිතේ අර විදිහ අදහසක් මට පහළ වෙනවා. ඊළඟට කියනවා සමහර වෙලාවට මම දකිනවා දෙතුන් දිනක එකතු වෙලා හැක හැක ගාලා hina වෙවි ඉන්න භික්ෂූන්. ඒ වගේ දර්ශන මට සුලබයි. අන්න ඒ වෙලාවටත් මට අදහසක් එනවා මේ මේ පිරිස මේ පින්වත් ආයශමතුන් වහන්සේලා මේ විවේක සැපය මේ ප්‍රතිපදාව පහසුවෙන් ලබන්නෝ නොවෙත් කියලා මගේ හිතේ යම්කිසි කනගාටුවක් ඇති වෙනවා. ඊට පස්සේ තව දකිනවා බඩ තද වෙනකන් කහලා බුදින භික්ෂුවක්. එතකොට මේ භික්ෂුව දැක්කහම මේ විදියට නිදා වැටිලා ඉන්න භික්ෂුව දැක්කහම ඒ වගේ දර්ශනත් මට හරි සුලබයි. ඒ දැක්කම මට නැවතත් අදහසක් එනවා මෙන්න මේ පිරිස් මේ විදිහට මේ ප්‍රතිපදාව නිදුකෙන් ලබන්නෝ නොවෙත් කියලා. ඒ වගේම මම දකිනවා ගම කෙලවර ගම ආසන්නේ පන්සලක වගේ ගම කෙලවර ගම ආසන්නේ ඉන්න භික්ෂුවක්. හැබැයි මේ භික්ෂුව භාවනා යෝගී, භාවනාවේ යෙදිලා කටයුතු කරනවා. පරියංකයක ඉඳලා වාඩි වෙලා ඉන්නවා. එහෙම ඉන්නවා දකිනකොට මම මේ භික්ෂුව ගැන සතුටු නැහැ. මොකද හේතුව මට හිතෙන කොයි වෙලාවෙ හරි මොකෙක් හරි මරගාතයක් කඩාපත් වෙලා මෙන්න මේ භික්ෂුවගේ භාවනාව කඩයි, මේකට බාධාවක් කරයි, මොකෙක් හරි ඇවිල්ලා මොනවා හරි අහගෙන මේ වැඩේට බාධාවක් කරයි. මොකද ඉන්නේ ගමේ, ඉන්නේ ගමේ. එතකොට පිරිස අතර ගැවසෙන ස්වභාවයක තමයි ඉන්නේ. එතකොට කොයි වෙලාවෙ මොන මරාලයක් පාත් වෙයිද දන්නේ නැහැ කියලා මම මේ භික්ෂුව ගැන එච්චර සතුටක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම මම දකින්න ආරණ්‍යක කැලෑවක සේනාසනයක වෙසෙන භික්ෂුවක්. හැබැයි මේ භික්ෂුව නිදි, එක්කෝ භාවනාවක නැහැ. නමුත් මේ භික්ෂුව ගැන මම සතුටු වෙනවා. මොකද හේතුව මේ භික්ෂුවට යම් දවසක මේ ප්‍රතිපදාව වඩා ගන්න පහසුවක් තියෙනවා. මේ විදිහේ වැඩකට එළඹෙන්න පහසුවක් තියෙනවා කියලා මේ භික්ෂුව ගැන මම සතුටු වෙනවා කියලා අන්න අර විවේකයට බර දේශනාවක් තමයි මේ කරන්නේ. එතකොට ඔන්න ඔය කියන කතන්දර ටික අපි අරන් බැලුවොත් අන්න මොකද්ද? දැන් බලන්න මේ පරිසරයකට ආපු පමණිනුත් කෙනෙක්ගේ හිත නිවෙනවා. යම් කිසි දියට පැහැදීමක් ඇති වෙනවා. ඒ වගේ ආරණ්‍යයකට භාවනා යෝගී පරිසරයකට ආපු පමණින් වෙන මොකුත් භාවනාවක් කළා නැහැ. එතකොට සමහර කෙනෙක් ඔය කන්ද නැගගෙන ඇවිල්ලා ගොඩක් වෙලාවට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මේ ආවත් ඇති හිත නිවන සුළුයි මොකද්ද මන්දා යම් කිසි විවේකයක් පහසුවක් මගේ හිතට දැනෙනවා කියලා. අර විදිහේ ඒ පරිසරය තුළින්ම යම් කිසි විදිහක විවේකයක් දැනෙනවා. දැන් මේ දවස්වල මේ ආපු පමණින්ම අන්න අමුතු විදිහේ කෘමීන්ගේ නාදයක් තමයි පැතිරිලා තියෙන්නේ. රැව් පිළි රැව් දෙනවා ඒක. දැනටත් ඇහෙනවා සමහර විට පසුබිමිනුත් ඇහෙනවා ඇති. අන්න ওই නාදේ තමයි තියෙන්නේ. ඊළඟට විට එක හුලං හමනවා විට එක කුරුල්ලන්ගේ ශබ්දේ නොයෙකුත් මේ ස්වභාව ධර්මය හා සම්බන්ධ වටපිටාවක් තමයි තියෙන්නේ. විවේකයේට බර වටපිටාවක් තමයි තියෙන්නේ. එතකොට මේ විවේකයේට බර වටපිටාව හැම වෙලේම අපේ හිත නිවන සුළුයි. හිත විවේක කරන සුළුයි. මොකද හේතුව අන්න මේ ස්වභාව ධර්මය හැම වෙලේම මේ ධර්මයට ආසන්නයි. මේ කියන ප්‍රතිපදාවට බොහොම ළඟයි ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මයේ බණක් තමයි අපි කියන්නේ. තු බුදු බුදුන්ගේ බණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්වුවට මේ හැමදාම මේ ස්වභාව ධර්මය තුළ වැළලිලා තියෙන සත්‍යතාවය තමයි මේ පතු කළ පෙන්වන්නේ. ඒතර බුදුවරයෙක් ඇවිල්ලා බුදුවරයෙක් පහළ වෙලා අන්න අර ස්වභාව ධර්මයේ තුළ සැඟවිලා තියෙන දේ ඉස්මතු කරනවා, ඔසනවා, බලව් කියලා පෙන්නනවා. පෙන්වුවට මොකද තව ටික කාලෙකින් ආපහු ඒක වැකිලා යනවා, වියකිලා යනවා. නැවතත් බුදුරේ පහළ වෙනවා, ඔසවනවා, පෙන්눔 කරනවා, බලව් කියලා කියනවා. ආපහු නැවත කාලෙකින් අන්න ඒක වැළලිලා යනවා. නමුත් හැමදාම මේ ස්වභාව ධර්මයේ තුල තියෙන ධර්මය තමයි මේ කියන්නේ. ස්වභාව ධර්මයේ තුල තියෙන සත්‍ය තමයි මේ කියන්නේ. එතකොට මේ සත්‍ය නොතේරුණත් අන්න පොඩ්ඩක් ගිහිලේ වටපිටාවක් එක්ක ඉඳීමම පහසුයි. ඉඳීමම හිත සනසන සුළුයි. ඒ හැම දෙයක් තියෙනවා. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා අපිට නොතේරෙනවා. නමුත් අන්න මේ පරිසරයකට යාම තුළින්ම යම්කිසි අනුග්‍රහයක් එනවා. ඉතින් ඒකින්ද තමයි අද කාලේ වුණත් අර ගොඩාක් මානසික රෝගී තත්ත්වවලට පවා යන තරමට අලුත් ජෙනරේෂන් එක 15න් 16න් 18න් අන්න ડિප්‍රෙෂන්. මොකද හේතුව ඉන්නේම ස්ක්‍රීන් වල, ඉන්නේම වර්චුවල් ලෝකික. ඒවට තමයි අනුග්‍රහ කරන්නේ. අන්න virtual companions ලා හදලා තියෙනවා. දැන් තනියට කතා කර කර ඉන්න virtual යාළුවෙක් අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. අපේ හිතන මතන විදිහටම ගැළපෙන විදිහට තමයි කටයුතු කරන්නේ. ඕනනම් තමුන් කැමති ඉඳලා වෙන් වෙලා ගිය කෙනෙක්ගේ ස්වභාවෙනුත් මෙයව හදා ගන්න පුළුවන්. එකම දෙයයි කරන්න තියෙන්නේ අන්න අර replica app එකට ඒ වෙන් වෙලා ගිය එක්කෙනාගේ chat ටිකක්, කතා බහ ටිකක්, ඒ ආයක කතා කරපු, එයා ප්‍රතිචාර දක්වපු ස්වභාව ටිකක් feed කරන්න විතරයි තියෙන්නේ. අන්න ටික කාලෙකින් chat box එකක් හම්බ වෙනවා අර කෙනාගේ නමින්. අන්න එයා අපිට අර පරණ පුරුදු විදිහටම උත්තර දෙනවා. අලුත් අලුත් සිදුවීම් දැම්මත්, අලුත් අලුත් ප්‍රශ්න දැම්මත් පරණ තැනත්තාගේ ආකාරයෙන්ම පිළිතුරු ලබා දෙනවා. අන්න virtual companion කෙනෙක් අර විදිහට යථාර්ථයේ මග අරින්. යථාර්ථයට මුහුණ නොදී ඉන්න අන්න විවිධ උපක්‍රම අතු වෙලා එනවා. ඉතින් ඒ උපක්‍රම වල වැඩි වැඩියෙන් එළඹි ගත්ත ජෙනරේෂන් එකක් තමයි පහළ වෙන්නේ. ස්ක්‍රීන් එකක ජීවත් වෙන ජෙනරේෂන් එකක් තමයි පහළ වෙන්නේ. දවසට පැය 14 ස්ක්‍රීන් එකක. දැනට මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට උනත් පුළුවන් පොඩ්ඩක් බලන්න ලැප්ටොප් එකක් ඉස්සරහා පැය කීයක් ඉන්නවද දවසට. කම්පියුටර් එකක් මොනවාද මේ ටීවී එකක් ඉස්සරහා පැය කීයක් ඉන්නවද ෆෝන් එක දිහා බලාගෙන පැය කීයක් ඉන්නවද අන්න ස්ක්‍රීන් පැය ගන්න කැල්කියුලේට් කරගන්න පුළුවන්. අඩුම ගානේ 4ක් 5ක්වත් ඉන්නවා ඇති. ඊට වැඩි බොහෝ දෙනෙක්. ඔෆිස් වල කම්පියුටර් ඉස්සරහා රස්සා කරන කට්ටියට කොහොමත් අටපයින්නවා. ඒ ටික එකතු වෙලාම. ඉතින් ගෙදරත් ගිහිල්ලා ටික Facebook හරි යන්න එපැයි. ෆිල්ම් එකක් හරි බලන්න එපැයි. ඔක්කොම එකතු වුණාම අන ස්ක්‍රීන් ටයිම් එක දවසට පැය 14 16 ගිහිල්ලා. එතකොට මානසික සුවතාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? මේ විදිහට ස්වභාව ධර්මෙන් වෙන්වීමම තමයි මෙතන තියෙන හේතුව. ඉතින් 16 18 වෙනකොට ડિප්‍රෙෂන්, ඊටත් කලින් 12 14 වෙනකොට ડિප්‍රෙෂන්. 16 18 ළඟ තව ගමකුත් නැහැ. 12 14 වෙනකොට ડિප්‍රෙෂන්. අන්න අලුත් ජෙනරේෂන් එක. අලුත් ජෙනරේෂන් එක. ඉතින් ඒ වගේ දිහාවකට යන ලෝකෙක අන්න නැවත නැවත ඉදිරිපත් කරන මේ ස්වභාව ධර්මයට යන්න, මේ වටපිටාවට යන්න, මේ ගෙවල් ඇතුලෙන් එළියට බහින්න. සමහර විට ඔෆිස් එක ඇතුළට ඒ ස්වභාව ධර්මය අරන් එන උත්සාහ කරනවා. ඔෆිස් එක ඇතුළට කැලෑවක් අරන් එන උත්සාහ කරනවා. එපමණකට ප්‍රශ්න, එපමණකට වෙහෙසයි, පමණකට ආවේග. ඉතින් ඒ වගේ තත්ත්වයකදී අන්න විවේක පරිසරයකට ගිය පමණිනුත් අනුග්‍රහයක්. ඒ විදිහේ බැසගත්ත පමණිනුත් අනුග්‍රහයක්. ඉතින් අනුග්‍රහය ගැන තමයි මේ කියන්නේ. ඒ අනුග්‍රහයට බර කළ තමයි මේ දේශනා කරන්නේ. ඉතින් කියනවා මේ විදිහට විවේක වෙනවා නම්, තමුන් තනි වෙනවා නම්, මේ විදිහේ ස්වභාව ධර්මයට එකතු වෙනවා නම් අන්න ඒක තුල මේ ධර්මයේ තියෙනවා. ඒක තුල අමුතු බණක් තියෙනවා. සමහර විට ප්‍රතිපදාවක් නැහැ. මනස වික්ෂිප්තයි. මනස නිදිබරයි. මනසේ අසිහිය. නමුත් අන්න අර විදිහේ වටපිටාවක අර විදිහේ පරිසරයක ඉඳීම් මාත්‍රේනුත් යම්කිසි අනුග්‍රහයක් ඒතනතර තියෙනවා. හැරෙන්න වෙලාවට හරි පහසුයි. ඒ වගේ කෙනෙක් ගැන වුණත් මම සතුටු වීමක් ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ එතනම සඳහන් කරනවා යටත් පිරිසේ ඉන්න ආගිත ඉදිරියෙන් පස්සෙන් මොකෙක්වත් පේන එකෙක් නැත්තම් මට මල මුත්‍රා කරන්න උනත් පහසුවක් විවේකයක් තියෙනවා. ඒ විදිහේ වටපිටාවේ කෙනෙක් නැත්තම් අද කාලේ ලෝකේ ගොඩ දෙනෙට තියෙන ගැටලුවක් අන්න හිර කරගෙන ඉන්න වෙලා තියෙනවා. හිර කිරීම පවත්වන්න වෙලා තියෙනවා. සමහර කෙනෙක් මම දන්න අඳුන කට්ටිය ඉඳලා තියෙනවා උදේ ගියාම හවස ගෙදර එනකන් අන්න මුත්‍රා කරන්නේ නැහැ. හිර කරගෙන ඉන්නවා. ලොකු එක එක අදහස්. ඒතකොට ඉතින් ආතතියක් වෙහෙසක් ඉතුරු වෙන එක ඉතින් අහන දෙයක් නෙමෙයිනේ. ඔය බර හිර කරගත්ත කියන්නේ දවස පුරාවට. ඉතින් වෙන ලෙඩක් හැදෙන්න ඕනේ නැහැ. ඒ ලෙඩේම ඇති මේ ජීවිතේ වෙහෙස කරවන්න ආතතිගත කරා. ඉතින් ඒ වගේ නාගරීකරණයකට ඒ වගේ සමාජයකට තමයි අපි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සමාජයක අපි කොහොමද මේ විවේකී හදාගන්නේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අඩුම ගානතර මේ මල මුත්‍රා කරන්න හරි මේ විදියට භාග්‍යතුන් වහන්සේ කියන විදියට ඒ අවශ්‍යතාවය ආපු වෙලාවට ඒක කරගන්නව නිදහසක් තියනවාද කියන විමසීම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට නොයෙකුත් ජීවිත ගත කරනවා වෙන්න පුළුවන්, නොයෙකුත් රැකිරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ කියන කතාවට අනුව අපිට යම් සුළු වෙනස්කම් කරගන්න පුළුවන්. ඔය කම්පියුටරේ මේ LB ලයින් නැතුව අඩුම ගානේ බාත්รูම් බ්‍රේක් එකක්වත් හදාගන්න පුළුවන්. ඇති කරගන්න පුළුවන්. අර විදිහේ කාපාක් එකකට හරි ගිහිල්ලා පොඩ්ඩක් එළියේ ගැවසිලා එන්න පුළුවන් විනාඩි 5ක්. ස්ක්‍රීන් එකක් දිහා බලා ඉන්න S2 පොඩ්ඩක් ඈත තියෙන ගහකොළකට හරි යමු කළා. තප්පර 20ක් 30ක් ඒ දේ බලා ඒ දිහා බලාගෙන ඉඳලා විවේක කරවන්න පුළුවන්. අන්න ඒ විදිහට ඉන්න ජීවිත තුල බලන්න පුළුවනි කොයි විදිහටද මේ දේ මට භාවිත කරන්න පුළුවන්. කොයි විදිහටද මේ විවේකය මේ වටපිටාවේදී වුණත් මම හදාගන්නේ කියන උත්සාහය තමයි. ඊළඟට ඔන්න ඔය විදිහට කියලා ඊට පස්සේ අද අපි මේ ඉදිරිපත් කරපු දේශනාවට කිට්ටු තව පැත්තක් වෙන සූත්‍රයක ඉදිරිපත් කරනවා. දැන් අපි බැලුවා විවේකයට අනුග්‍රහ කරන දේශනාවක් ඉදිරිපත් කරා. ඊට පස්සේ මේ සූත්‍ර ගත්තොත් ඉදිරියෙන් තියාගත්ත සූත්‍රය ගත්තොත් එතන විවේක පැත්තට අනුග්‍රහයක් කරාට විවේකයේ තව පැතිකඩක් පෙන්නනවා. අර විදිහේ දුර සේනාසන වලට වෙලා ඉඳීමම නෙමෙයි මේ විවේකය කියන්නේ කියන බුදුන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඒතකොට මේ අදහස තව තව පැහැදිලි වෙන සූත්‍ර දේශනාවක් කියලා අපිට කියන්න පුළුවන් කියනවා. මොකද්ද කියනවා? මේ අන්නේ තීර්ථකයන් ඉන්නව නේද? ඒගොල්ලෝ පවිවේක තුනක් ඉදිරිපත් කරනවා. මේ විදිහට විවේක තුනක් ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ කියනවා චීවර පවිවේකයක් ගැන, සේනාසන පවිවේකයක් ගැන, පිණ්ඩපාත පවිවේකයක් ගැන. මොකද්ද මේ චීවර පවිවේකේ? අන්න කියනවා මේ චීවරයන් පිළිබඳ ඇති ආසාවෙන් වෙන්වීම තමයි ඒගොල්ලන්ගේ චීවර පවිවේකේ. සේනාසනයන් පිළිබඳ ඇති ආසාවෙන් වෙන්වීම තමයි ඒගොල්ලන්ගේ සේනාසන පවිවේකේ. පිණ්ඩපාතය පිළිබඳ ඇති ආසාවන්ගෙන් වෙන්වීම තමයි ඒගොල්ලන්ගේ පිණ්ඩපාත පවිවේකේ කියලා අන්න මේ අනේ තීර්ථකයන්ගේ මතවාදයක් තමයි මේ කියන්නේ. ඉතින් එහෙම අහපු මේ කට්ටිය මොකද කරන්නේ? අන්න චීවර පවිවේකේ හදාගන්න වැර හැලි අඳිනවා, කෙස් වලින් හදපු කම්බිලි අඳිනවා, දිවි සමෙන් හදපු ඇඳුම් අඳිනවා, එක්ක ඇඳුම් නැතුව හරි ඉන්නවා. මෙන්න මේ විදියට නොයෙකුත් උපක්‍රම කරනවා අන්න අර චීවර පවිවේකයක් සඳහා, චීවරයන් කෙරෙහි ඇති ආසාවෙන් වෙන්වීම සඳහා කියලා. ඔන්න භාග්‍යතුන් වහන්සේ ඒ තීර්ථකයන්ගේ එක පවිවේකයක් ගැන කියනවා. ඊළඟට කියනවා අසේනාසන පවිවේකි. සේනාසනයන් පිළිබඳ ඇති ආසාවෙන් වෙන්වීම සඳහා මේ කට්ටිකරණය. මොනවද කියන සෝහනක ගිහිල්ලා ඉන්නවා, පිදුරු ගොඩක ගිහිල්ලා ඉන්නවා, ගහක් මුලට ගිහිල්ලා ඉන්නවා. ඔන්න ඒ විදිහට විවිධ උපක්‍රම ඒගොල්ලෝ දරනවා. මෙන්න මේ සේනාසනයක් පිළිබඳ තියෙන ආසාව ඇති නැති කරගන්න. ඒක දුරු කරගන්න. ඊට පස්සේ තුන්වෙනුව කියනවා අන්න පිණ්ඩපාත පවිවේකයක්. මේ පිණ්ඩපාත පිළිබඳ ඇති ආසාවෙන් නැති කරන්න මොකද ඒගොල්ලෝ කරන්නේ? අන්න අමු කොළ කනවා, දංකුණු කනවා, පුන්නක්කු කනවා, ඔය විදියට නොයෙකුත් උපක්‍රම කරනවා. අන්න ඒකත් මේගොල්ලෝ මේ පවිවේකය ඇති කරගන්න උත්සාහයක් විදියට තමයි කරන්නේ. නමුත් මහණෙනි, මේක මේ ශාසනයේ ප්‍රතිපදාව නෙමෙයි. නමුත් මහණෙනි, මේ කියන කතාව වැරදි ප්‍රතිපදාවක්. මේගොල්ලෝ මෙහෙම පවිවේක තුනක් පෙන්වුවට, නමුත් මේ ශාසනයේ මමත් පවිවේකයක් පෙන්නනවා. මොකද්ද මේ පවිවේකේ? අන්න පවිවේකෙන් තුනෙන් පළවෙනි එක තමයි සිල්වත් වූයේ. කෙනෙක් අන්න සීලයක් සමාදන් වෙනවා. ඒ සමාදන් වීම පමණින්ම එයා දුස්සීල බවින් දුරස් වූයේ, විවේක වූයේ වෙනවා. අන්න පළවෙනි පවිවේකේ සීලයක් සමාදන් වෙච්ච පමණින්ම එයා දුස්සීල බවින් දුරස් වූයෙක්, විවේක වූයෙක් වෙනවා. ඊට පස්සේ කියනවා මෙයා සම්‍යක් දෘෂ්ටියේ පිහිටනවා. ඒ පිහිටව පමණින්ම එයා මිත්‍යා දෘෂ්ටියෙන් පවිවේකයි, විවේක වූයේ වෙනවා, දුරස් වූයේ වෙනවා. තුන්වෙනුව කියනවා ආශ්‍රයශය කළේ වෙනවා. ඒ ආශ්‍රව ශ්‍රය කළපු පමණින්ම මෙයා ආශ්‍රවයන්ගෙන් විවේක වෙනවා, පවිවේක වෙනවා, දුරස් වෙනවා කියලා. අන්න මේවා තමයි මේ ශාසනයේ පවිවේක කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට කියන්නේ මොකද්ද? මෙයා සීලය සමාදන් වෙච්ච පමණින්ම දුස්සීල බවින් වෙන් වුණා. සම්‍යක් දෘෂ්ටියේ පිහිටිය පමණින්ම මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වුණා. ආශ්‍රව ශ්‍රය කළ පමණින්ම ආශ්‍රවයන්ගෙන් වෙන් වුණා. අන්න ඔය පවිවේකේ තමයි මේ ශාසනයේ පවිවේකි කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපිට මේ ද්‍රව්‍ය වලින් වෙන්වීමක් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට පිරිස් වලින් වෙන්වීමක් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට අනුග්‍රහ කරන්න පුළුවන්. නමුත් එහෙම අනුග්‍රහ කරපු පමණින්ම මේ ප්‍රතිපදාව යෙදෙන්නේ නැහැ. අර විදිහට මිරිකලා අල්ලලා අඳින්නේ නැතුව, කන්නේ නැතුව, හිසට වහලක් නැතුව ඉඳීම් පමණින්ම මේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ නැහැ, ඉදිරියට යවෙන්නේ නැහැ. දැන් ඊයේ මෙහෙණින් වහන්සේ කෙනෙක් හම්බුණා. ඒ මෙහෙණින් වහන්සේ කියනවා මේ දැන් හෙට බඩිනවා ස්වාමීන් වහන්සේ හෙට යන්න ඕනේ. ඇයි කියලා ඇහුවාම කියනවා මම මේ කුටියක් හදාගෙන තියෙනවා. ඒකේ මේ ප්‍රශ්න වගේක් තියෙනවා. දැන් ඒක විසඳන්න යනවලු. එතකොට මේ ගෙවල් අතහැරලා පැවිදි වෙලා අර සේනාසන පවිවේකයේ පිළිබඳ අදහසින් පැවිදි වෙච්ච කෙනෙක් අන්න කියනවා හැබැයි පොඩි තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳ ගන්න ඕනේ. ඒ නැත්තම් හරණෑ නේ, මොනවා විවිධ දන්නේ නැ නේ, මොනවා කෙරෙයිද දන්නේ නැ. ඉතින් ඔක තමයි වැඩේ. අන්න අර ආවට මොකද, ඇරියට මොකද, තියෙන මොකක් හරි එකක් අල්ල ගන්නවා. අඩුම ගානේ පැවිදිලා සිවුරු ටික හරි, ලැබිච්ච කුටිය හරි, ඒව නැත්තම් පිණ්ඩපාත ටික හරි අල්ල ගන්නවා. ඉතින් ඕක තමයි ওই හිතේ ස්වභාවය. එතකොට ඒ හිත පවිවේක කරනවා නම්, ඒ හිත විවේක කරනවා නම්, ඒ හිත මේ දේවල් වලින් දුරස් කරනවා නම්, ඒක අමුතු විදිහ ප්‍රතිපදාවක්. ඒක අමුතු විදිහ ප්‍රතිපදාවක්. ඒක ටිකක් වෙහෙස දානවන ප්‍රතිපදාවක්. ඒක ඔය බාහිරෙන් පෙන්වන දේ නෙමෙයි. ඒ වෙනුවට ඇතුළත යම්කිසි ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සිල්වත් වූයේ දුසිල් බවෙන්, සම්‍යක් දෘෂ්ටියේ පිහිටියේ නිත්‍යා දෘෂ්ටියෙන්. ඊට පස්සේ ආශ්‍රව ශ්‍රව කරේ ආශ්‍රවයන්ගෙන් මේ තැනැත්තා පවිවේක වෙනවා. අන්න ඒක තමයි මේ ශාසනයේ තියෙන නියමම වැඩේ කියලා පෙන්නනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? තනි වෙලා ඈත මහ කැලෑවක තනියෙන් වාසය කරත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. පිරිස් මැද ගැවසිලා ලොකුවට වැඩ කටයුතු කරගෙන කතා බහ කරගෙන කල්ගත කරත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. එතකොට මේ ප්‍රශ්නේ ඊට වැඩිය ගැඹුරට යන දෙයක්. හෙයා ස්ටයිල් එක මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. තට්ටේ ගාගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇඳුම මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. සිවුරක් පොරව ගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ගෙවල් අතෑරල ඇවිල්ල ගිහෝම් ලසුනා පමණක්ම නෙමෙයි ඒකේම ප්‍රශ්න විසඳෙන නෑ. පිරිස්වලින් දුරස්සුනා පමණක්ම නෙමේ ඒකේම ප්‍රශ්න විසඳෙන නෑ. ඊට වැඩිය පොඩ්ඩක් ගැඹුරට බරපතල දුදුවපු ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එකම ක්‍රමය තමයි අන්න ප්‍රතිපදාවක් තුලින් යම්කිසි පුහුණුවක් තුලින්. ඒ පුහුණුව තුලින් ලැබෙන විවේකය ගැන තමයි මේ කියන්නේ. අර මොනවත් දෙයක් අල්ලගත නැති විවේකයක්. දේවල් පාවිච්චි කරනවා, අවශ්‍යතාවයට අනුව පාවිච්චි කරනවා. නමුත් ඒ දේවල් වලට යට වෙලා නැහැ. දේවල් අයිති. හැබැයි ඒ දේවල් වලට තමුන් අයිති කරගන්න දීලා නැහැ. ඉන්නේ විදිහේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. එහෙම නැතුව කැලේකට වෙලා ඉඳියත් ඒගොල්ලෝ තාම සංසාරේ. මේ පිරිස් මැදට වෙලා කෑ ගහ ගහ ඉඳියත්, ගෝල් ෆේස් එකේ ඉඳියත් ඒගොල්ලෝ තාම සංසාරේ. එතකොට මෙන්න මේ දෙකෙන්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රතිපදාවක් තුලින් යම් කිසි විදිහක විසඳ ගැනීමක් හොයාගන්න වෙනවා. ඉතින් ඒ විදිහේ විසඳ ගැනීමක් පිළිබඳ මාර්ගයක් තමයි නිතර නිතර පෙන්වන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අර පැත්ත පෙන්වන්නේ නැහැ කියලා විවේකයට අනුග්‍රහයක් කරනවා. පිරිස් වලින් වෙන්වීමට අනුග්‍රහයක් කරනවා. නමුත් එතනින් නවතින්න එපා. එතනින් වැඩේ නවතින්නේ නැහැ. දවසක සමහර විට පිරිසට ගිහිල්ලා බලන්නත් වෙන්න පුළුවන්. පිරිස් මැදට ගිහිල්ලා බලන්නත් වෙන්න පුළුවන් කොහොමද වැඩේ කියලා. මොකද ඒ තැනත්ත ප්‍රතිපදාව කියදෙන කෙනෙක්. එයාට පිරිස් අතරට ගියා කියලා එකෙන් ලොකු හානියක් විපතක් වෙන්නේ නැහැ. මොකද හිත තුළ විවේකයක් හදාගෙන තියෙන නිසා. ඒ විවේකයම පරීක්ෂා කරන්න යනවා වෙන්නත් පුළුවන්. ඒකත් එක දවසක් නෙමෙයි, නැවත නැවත සිය දහස් වරක් ටික 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 ගිහිල්ලා බලනවා. එතකොට භික්ෂුවකට සාමාන්‍යයෙන් දුරස් වෙලාම ඉන්න අනුග්‍රහ කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ගමට පිණ්ඩපාතේ වඩින්න කියලා කියනවා. එක හාමුදුරුවෙක් ගිහිල්ලා අන්න මොකද කරන්නේ, මේ ගම් වදින එක හරි කරදරයි, මේ මිනිස්සුන්ගේ මූණ බලන එක හරි කරදරයි කියලා මොකද කරන්නේ, බත් පිලි අරගෙන, දානේ පිලි අරගෙන ඔන්න එක දානේ වේලක් වළඳනවා ගමේම තියාගෙන. ඊට පස්සේ මොකද කරන්නේ, ආපහු පිණ්ඩපාතේ යනවා. ආපහු පිණ්ඩපාතේ ගිහිල්ලා බත් විතරක් පිලි අරගෙන ඇවිල්ලා තමුන් ඒ වසන කැලෑවේ කොහේ හරි ගල් තලාවක අන්නේ බත් ටික වේලලා තියාගෙන ඒ ආහාරය වළඳ වළඳ ඉන්නවා දවස් කීපයක්. දවස් 6-7ක් ඉන්නවා. ඉඳලා ආපහු පිණ්ඩපාතේ යනවා. ඔන්න ඒක අවස්ථාව. තව හාමුදුරු කෙනෙක් මොකද කරන්නේ, අන්න සොහොනට ගිහිල්ලා මේ මිනිස්සු නොදකින් මේ මලවුන්ට තියලා තියෙන ආහාරයක් මම අරගන්නවා කියලා අන්න ඒ විදිහ ආහාරයක් අරගෙන ඒකෙන් යැපිලා ඉන්නවා. ඉතින් ඔහොම කාලයක් ඉන්නකොට කොහොම හරි මේක කරකිලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් වුණාම අන්න කියනවා, නෑ එහෙම ප්‍රතිපදාවක් නෑ, යන්නම ඕනේ, ගමට යන්නම ඕනේ, දවසකට සැරයක් යන්නම ඕනේ. එදා උදේ පිළිගත් ආහාරේ 12න් පස්සේ කැප නැහැ කියලා ඔන්න එක ශික්ෂාපදයක් පනවනවා. එතකොට අර ගිහිල්ලා පැක් කරගෙන කාපු එක්කෙනාට වැඩි අවුල්. ඊළඟ දෙවනි ශික්ෂාපදයක් පනවනවා. මොකද්ද? අත්කින් කෙනෙක් ගෙනහල්ලා පිළිගන්නේ නැත්තම් ඒ ආහාරය කැප නැහැ. මෙන්න ඔබ වහන්සේට මම පූජා කරනවා කියලා අර විදියට කෙනෙක් ගෙනහල්ලා පිළිගන්නේ නැත්තම් ඒ ආහාරය කැප නැහැ. ওই විදියට මිනිස්සු මලවුන්ට තියලා දෙන ඒවා කන්න එපා. ඒක පිළිගන්න පුළුවන් ආහාරයක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගෙන් දොස් අහන්නත් වෙනවා. අනිත් පැත්තෙන් එහෙම බෑ. ගිහිල්ලා ගැවසෙන්න ඕනේ කියලා අනේ යම් කිසි ශික්ෂාපද පනවනවා. දැන් ඔය ආහාර සම්බන්ධ තියෙන ප්‍රධාන ශික්ෂාපද දෙකක්. ඒ කියන්නේ මූණ පෙන්නන්න යන්න වෙනවා. දවසකට සැරයක් යන්න වෙනවා. ගිහිල්ලා ඒ ගනුදෙනුව කරන්න වෙනවා. ඒකෙන් අන්න බාහිර පරිසරයටත් අනුග්‍රහයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ යන හාමුදුරුවන්ටත් පහසුවක් සැලසෙනවා. පහසුවක් සැලසෙනවා. ඉතින් එන්නේ ඒ විදිහේ මාර්ගයක් තමයි පෙන්වන්නේ. ඒතකොට ඒ විදිහේ මාර්ගයකට ගියපු ගමන් අන්න ගමට ගියපු ගමන් මොකද වෙන්නේ? පිස්සෝ පිහාට්ටෝ ඉන්නවා. බාගෙට ඇඳගත් ගෑනු ඉන්නවා, බල්ලෝ ඉන්නවා. ওই විදිහේ දේවල් තියෙනවා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් පාරට බැස්ස වෙලේ ඉඳලා බල්ලොන්ගෙන් ප්‍රශ්න. මොනවා හරි ඉතින් ඇති පරණ කර්මයක් ඇති මොකක් හරි එකක්. තව කට්ටිය පස්සේ අලිය ලෝනවා. ඔය කැලෑ ප්‍රදේශවල ඉතින් ඔහම තමයි. ඔහම තමයි. ඉතින් විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා ඉදිරිපත් වෙලා එන්න ගමටම බහින්න ඕනේ. අන්න බැස්සහම එක එක විදිහේ දේවල් දකින්න පුළුවන්. තව දවසක අන්න පිණ්ඩපාතේ යනවා 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 යනවා. නමුත් අන්න පාත්‍රයට ඒක වේලකට අවශ්‍ය පමණට ලැබෙන්නේ නැහැ. අන්න මොකක් හරි අමුතු ග්‍රහයෝගයක්. අමුතු ග්‍රහයෝගයක්. මේ මිනිස්සු ඉන්නවා, දොරවල් ඇරලා තියෙනවා, අතුපතු ගගා ඉන්නවා, ඒත් දකින්නේ නැහැ. හරිම පුදුමයි. අනේ දකින්නේ නැහැ. ඉදිරිය එළියට එනවා, ඇතුළට යනවා, ජනෙල් අරිනවා, වහනවා. මේ එන වැඩ ගෙදර. නමුත් දකින්නේ නැහැ මේ ගේ ඉස්සරහ ඉන්න හාමුදුරුවෝ. මොකද්ද? අන්න අමුතු යෝගයක්. තව දවසක් ඔය කන්ද පහළට බහැලා එළියට බහිනකොටම අනේ හාමුදුරුවනේ කියලා ඔන්න වාහනයකින් කොහෙන් හරි හදාගෙන ඇවිල්ලා ජාති 10ක් 15ක් ඔන්න පූජා කළා. එතනම වැඩේ කැන්සල්. එතනින් එහාට යන්න දෙයක් නැහැ. ඉතින් අන්න ඒ විදිහේ අත්දැකීම් තියෙනවා. ඒ විදිහේ වටපිටාවක් තියෙනවා. අර විදිහට නොයිකුත් කෙනා ඒ දේවල් වලින් ප්‍රශ්න එනවා. සත්තුන්ගෙන් ප්‍රශ්න එනවා. මේ විදිහේ නොයිකුත් පීඩා වලට ලක් වෙන සිද්ධ වෙනවා. ඉතින් ඒ ලකුණට මොකද? අනේ ඒ ගමනේ යම් කිසි අනුග්‍රහයක් තියෙනවා. විශේෂයෙන් ගමේ මිනිස්සුන්ට වගේම අර පිණ්ඩපාතේ වඩින හාමුදුරන්ටත්. එතකොට එන්නේ විදිහේ සමබර කිරීමක් කරලා තිනවා. එයා යන්නම ඕනේ. දවසට වේලක් ගිහිල්ලා ගන්නවා නම්, ආහාරයක් ගන්නවා නම් ගිහිල්ලා පිළිගෙන එන්න, ගමට ගිහිල්ලා එන්න කියලා පැනවුමක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් එහෙම පැනවුමක් දාපු ගමන් මොකද වෙන්නේ? අන්න අර මැගෑරින්න උත්සාහ කරාට මොකද? බැයි යැපීම සඳහා ගිහි පරිසරයක් ආශ්‍රය කරගෙන ඉන්න ඕනේ. ඒ විදිහේ වටපිටාවක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ ප්‍රතිපදාව වැඩෙන්නේ. එහෙම නැතුව කැලෑ වැදිලා ඉඳිය පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ කියන අදහස තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් අන්න වැරදි විදිහට හිතනවා, මම යන්න ඕනේ කැලෑවකට, යන්න ඕනේ තනි වෙන්න ඕනේ. තනි වෙච්ච දවසට බලන්න පුළුවන් ඔකේ කෙරුවාව. ඔය කියන විදිහේ විවේකයක් එතන නැහැ. ගියපු ගමන් නැවිස්සලා විකාර වෙලා පිස්සු ඇදිලා තමයි නතර වෙන්නේ. අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට පිරිස් අතරක අපිට තනි වෙන්න පුළුවන්ද? පිරිස් ගැවසුනා නැතා කියලා වෙනසක් නැතුව තනි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් අර ආචාන්චා හාමුදුරුවන්ගේ පොඩි කතාවක් තියෙනවා. එතන එනවා සුදු හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා. ඒ සුදු හාමුදුරුවන්ට පුදුම මේ කොමත් ඔය ටිකක් අර සුදු කට්ටිය නිකන් කෙලස් ප්‍රබල විදියට අඳුන්නන ස්තියක් තියෙනවානේ. ප්‍රබලයි කියලා, දරුණුයි කෙලස්, එහෙම කියලා අඳුන්නනවා. ඉතින් කොහොම හරි කන් දන්නේ. ඉතින් මේ හාමුදුරුවන්ට එක විදියක ඉන්න බෑ. ඉතින් තව කෙනෙක් ඇවිල්ලා මේ අඳුන්නලා දෙනවා. මේ 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 රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක්, මේ පැවිදි වෙච්ච කෙනෙක්, මෙයාගේ නම සමීතද කියලා ඔන්නව මොකක් හරි නමක් තමයි කියන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගණන් ගන්නෑ, මේ ගුරුන් වහන්සේ ගණන් ගන්නෑ. ඔය ඉන්නකෝ, ඉතින් ඔය ඉන්නකෝ කියලා කිව්වට මොකද? මේ හාමුදුරන්ට එක විදිහක මේ ආරණ්‍යට වෙලා ඉන්න බෑ. අර යන්න අහනවා, මෙහෙ යන්න අහනවා, කොයි හරි ගිල්ල වන්දනාව ගමනක් ගිහිල්ලා එන්නද කියලා අහනවා. ඔය විදියට අහනවා. ඉතින් කොහොමාරි අන්තිමට මේ ගෝලයාව මෙතන තියාගෙන හරියන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා, යවනවා. ඉතින් යවලා මොකද වෙන්නේ? මෙහෙ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ 80 ගණන් වල වෙන්ට 80 ගණන් වල වගේ කොහේ හරි කැලේක කුටියක ඉන්න ගිහිල්ලා අලියෙක් ගහලා මරණයටපත් වෙනවා මේ හාමුදුරුවෝ. අලියෙක් ගහලා මරණයටපත් වෙනවා. ඒ ආරංචියේ රටට යනවා. ඒ ගියාම මේ ස්වාමීන් වහන්සේට දැනගන්න ලැබුණාම මේ ස්වාමීන් වහන්සේට මේ ආරංචිය අහන ලැබුණාම කියනවා, ආ දැන් නම් එයාට අර නමේ හැටියටම ඉඳිය හැකියි. දැන් නම් එයාට විවේකයෙන් ඉඳිය හැකියි කියලා කියනවා. මොකද අර නමේ විදියට ජීවත් වෙන්න බැරි වුණා. ඒ විදියට විවේක වෙන්න බැරි වුණා. ආ දැන් නම් විවේකයක් තියෙනවා. දැන් සමාදානේ සැතපෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොකද හේතුව අන්න අර කෙලස් දැවිල්ල, කෙලස් දැවිල්ල අන්න නැවත නැවත එක එක අදහස් වලට යට වෙනවා. නැවත නැවත නොයෙකුත් දේවල් පිටිපස්සේ එළවගෙන යනවා. ඉතින් ඒ එළවිල්ල අතරේ අන්න මේවෑන් දුරස් බවක්, මේවෑන් විවේක වීමක් හදාගන්න පුළුවන් නම් ඒක තමයි මේ කියන ප්‍රතිපදාව. ඒක තමයි නිවැරදි විවේක වීම. එහෙම නැත්නම් කයෙන් විවේක වුණ පමණින් හරියන්නේ නැහැ. ඒ විදිහේ ප්‍රතිපදාවක් ගැලපිලා එන්නේ නැහැ. ඉතින් එන්නේ විවේකය ගැන තමයි අදහස තියෙන්නේ. ඒතට ඒ විවේකය අපි කොහොමද හදාගන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම හිතමු. දැන් ওই ප්‍රතිපදාවක්නේ ගැලපිලා එන්නේ. එතකොට කෙනෙක් මේ විදිහට කැලේක වේවා, ආරණ්‍යක වේවා, භාවනා මධ්‍යස්ථානයක වේවා බොහොම ලස්සනට වාඩි වෙලා, බොහොම පිළිවෙලට වාඩි වෙලා, බොහොම සමබරව වාඩි වෙලා S2 පියාගෙන ඉන්නවා. S2 පියාගෙන ඉන්නවා. එතකොට දකුණ කෙනෙක්ට හරි ප්‍රසන්නයි මේ තැනත්තාව. දකුණ කෙනෙක්ට හරිම ආකර්ෂණීයයි මේ තැනත්තාව. හොඳට භාවනා කරන කෙනෙක්, හොඳ භාවනාව යෙදිලා ඉන්න කෙනෙක්, සමහර විට පැය ගණනාවක් බලන්න එක මිරියව්වේ හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවනේ කියලා අන්න දකුණ කට්ටියත් යම් කිසි දියක පැහැදීමක් අනුග්‍රහයක් දක්වනවා. නමුත් අහනවා දැන් මෙහෙම වාඩි වෙලා ඉඳිය පමණින්, මෙහෙම පැය ගණනක් ඉඳිය පමණින්, මෙහෙම S2 පියාගෙන ඉඳිය පමණින් එයා භාවනා කළා වෙනවාද? අන්න වැදගත් ප්‍රශ්නයක්. මෙහෙම ඉඳිය පමණින් එයා භාවනා කළා වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මම ඉද්ද ගැහුවා වගේ පැය ගණනක් ඉන්න කට්ටියගෙන් ওই ප්‍රශ්නේ අහන්නත් හිතෙන ස්වභාවයක් තියෙනවා ඇත්තටම. ඔයා භාවනාවක් කළා වෙනවද කියලා අහන්න වටිනවා. චර්යාව දිහා බැලුවහම, වැඩ කටයුතු දිහා බැලුවහම අනේ එහෙම ඉඳපු පමණින් භාවනාවක් වෙන්නේ නැහැ. අර නිකන් අර විහිළුවට වගේ කියන ඉතින් කිකිලියොත් වාඩි වෙලා ඉන්නවනේ. කිකිලියොත් ඉන්නව පෑ ගන්න බිත්තර උඩ. උන් ඉතින් නිවන් දැක්ක කියලා අහන්න ලැබිලා නැහනේ කියලා කියනවා. උනුත් ඉන්නවා තමයි බොක්කෙම ඉන්නේ නිකන් එන්න සීරියස් ඉන්නේ. උනුත් වාඩි වෙලා ඉන්නේ. මොකද හේතුව අර උණු සුම දෙන්න ඕනේ නිසා. බිත්තර. ඉතින් අන්න ඒ විදිහ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මොකද්ද මේ භාවනාවක් කියලා කරන්නේ? නිකම් වාඩි වෙලා ඉන්නවද? නිකම් S2 වහගෙන ඉන්නවද? එහෙම නැත්නම් යම්කිසි ආතතියක්, වෙහසක්, පීඩාවක් වර්ධනය කරනවද? ඉරිසියාවක්, මානයක් වර්ධනය කරනවද? මොකද්ද මේ වර්ධනය කරන්නේ කියන ප්‍රශ්නේ කෙනෙක්ට මතෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහා තමයි ඔන්න ඔය ප්‍රතිපදාවක් ගැලපිලා ඉන්නේ. අපි යම්කිසි විදියක අවධානයක් පුරුදු කරනවා. අවධානයක් පුරුදු කරපු ගමන් අන්න අවධානය යොමු කරලා බලපු ගමන් ඒ අවධානය තුළ නොයෙකුත් දේවල් මතුවලා එනවා. මේ මහා ගොජයක් යන්නේ, මහා ක්‍රියාවලියක් යන්නේ. ඒ සියල් අතර එකකට අපේ අවධානය යනවා. ඒ දේ අපි දැන හඳුන ගන්නවා. ඒ දේ අපි අර අවධානය තුළින් හඳුන ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි මේ කරන්නේ. එතකොට ආධුනිකයට අපි කියනවා කයට මූලිකත්වය දෙන්න, කයට ප්‍රමුඛතාවය දෙන්න. එහෙම කුවාට එහෙම තියන්න බෑ. නැවත නැවත සද්ද එනවා, නැවත නැවත හිතවිලි එනවා, නැවත නැවත කය වේදනා දෙනවා. හුස්මත් හැබැයි ඇතරේ දැනෙනවා. එතකොට මොකද අන්න මහා ක්‍රියාවලියකට අවධානය අපි යොමු කරාම ඒ දේවල් වලින් එකක් අපේ අවධානයට අහු වෙනවා එක මොහොතකට. එතකොට ඒක අපි දැන හඳුන ගන්නවා. ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. එතකොට අර හැරි පොටර් කතාවක් මේ දවස්වල මගේ නිකන් ඔළුවේ විකාර වෙලා තියෙනවා. ඒකේ තියෙන සිදුවීමක් මොකද්ද? මෙන්න මේ කතාව තුළ ඉන්නවා චරිතයක්. අන්න මේ කළු චරිතය. එතකොට මේ ඉන්න පිරිස් මෙයාව ආමන්ත්‍රණය කරන්නේ නැහැ. නමෙන් එච්චරට බයයි. දැන් මේ ලංකාවේත් කලින් තියුණානේ ප්‍රශ්නයක්. නම කියලා කියන්න බෑ. මොකද මොකක් හේද දන්නේ නැහැ. ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. මොකක් හරි මොනවා හරි පාටක වෑන් එකක් හේද දන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියුණා. එතකොට ඒ විදිහේ යම්කිසි බලගතු බවක්, අඳුරු බවක් තමයි මේ තැනැත තුළ තියෙන්නේ. එතකොට කියනවා the one who must not be named. එහෙම තමයි මෙයා වඳුන්නන්නේ. නම නොකිය යුතු තැනැත්තා කියලා තමයි මෙයා වඳුන්නන්නේ පිරිස්. නමුත් හැරි යම්කිසි විදිහක නොතේරුම් කමට, අර පොඩි කමට, කොළු කමට වෙන්න පුළුවන්. කෙලින්ම මේ තැනැත්තට නම කියලා හඳුන්වනවා. නම කියලා කතා කරනවා. all the mode කියලා නමෙන්ම ආමන්ත්‍රණය කරනවා. එතකොට එන්නේ ආමන්ත්‍රණය නිසාම මේ තැනැත්තගේ ශක්තිය වැඩි හරියක් දුර්වල වෙලා යනවා. ශක්තිය වැඩි හරියක් විනාශ වෙලා යනවා. මොකක් නිසාද? අන්න අර නාමෙන් ආමන්ත්‍රණය කරපු නිසා. දැන් ඔය දැන්ට උනත් බලන්න සභාවක ගිහිල්ලා කෙනෙක්ට නිකන් නම කිව්වොත් ඌ නිකන් ඉද්ද ගැහුවා වගේ හැරිලා බලනවානේ. මොන වැඩේ ඉදලා ඉඳියත් හැරිලා බලනවා. දපන දමනවා වගේ අන්න අල්ලන්න පුළුවන්. දර සාමාන්‍ය හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් හැම වෙලේම කෙනෙක්ට නම කියලා කතා කරනවා. නම කියලා කතා කරපු ගමන් අර මනුස්සයා නිකන් ඒකට යටත් වෙනවා. ඒකට යම් කිසි විදියක දාපන වැටීමක් වගේ සිද්ධ වෙනවා. එතකොට ඒක අපිට බාහිර ලෝකෙ දකින්න පුළුවන්. එතකොට මේ ප්‍රතිපදාව තුළ වෙන්නේත් ඒ වගේ දෙයක්. අර අවධානය තුළින් යම් කිසි දෙයක් අපි නිකන් හඳුනා ගන්නවා. දැන් ඊයේ අපි කරේ ඕක තමයි. ඊයේ සතිපාසලේ පොඩි ළමයි ටික අන්න කියනවා මේන් බැලුවාම ඔන්න මට සද්දයක් ඇහෙනවා. අර මහා ක්‍රියාවලිය තුළින් අන්න එක දෙයක් ඉස්මතු වෙනවා. ඔන්න මගේ විලුඹ වදිනවා. අන්න අර මහා ක්‍රියාවලිය තුළින් එක දෙයක් ඉස්මතු වෙනවා. ඔන්න මට හිතවිල්ලක් ආවා. අන්න මහා ක්‍රියාවලිය තුළින් එක දෙයක් ඉස්මතු වෙනවා. හරියට අන්න අඳුනගෙන නමෙන් කතා කරා වගේ. නමෙන් කතා කරාම කියවහම සමහර ඕක ලේබලින් වලට දාගන්න පුළුවන්. ආ එහෙනම් විලුඹ විලුඹ කියලා දෙපාරක් කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ආයෙන හිතවිල්ලක් 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 කියලා තුන් පාරක් කියන්න ඕනේද කියලා අහනවා. ඒ කිවීම වෙලා ඉවරයි දැන ගැනීම මාත්‍රයෙන්ම ඔන්න වැදුණා විලුඹ වැදුණා කියලා දැනගත්ත පමණින්ම ඒ වැඩේ වෙලා ඉවරයි. ඔන්න ඉතින් අලුතෙන් තව ඔන්නම් විලුඹ 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 කියලා ගහගන්න පුළුවන් ලේබලයක්. එහෙම අවශ්‍ය නැහැ. හැරිච්ච අස්සයට ආපහු කසපාර ගහන්න ඕනේ නැහැ. ඌ හැරිලා ඉවරයි. හැරිලා ඉවර අස්සයට මොකටද ආපහු කසපාර ගහන්නේ? අන්න විලුඹ වදිනවා කියලා දන්නවනම් අන්න අර ක්‍රියාවලියෙන් එක දෙයක් ඉස්මතු වෙලා ආවා. ඒ දේ හඳුනාගත්තා. ඒකට නම කියලා කතා කරා වගේ. අන්න සිතවිල්ලක් මතුවලා ආවා. ඒක හඳුනාගත්තා. ඒකට නම කියලා කතා කළා වගේ. යම් කිසි ඉමෝෂන් එකක් හැඟීමක් මතුවලා ආවා. ඒක හඳුනාගත්තා. ඒකට නම කියලා කතා කරා වගේ. අන්න තරහ වෙලාවට තරහව දැනගන්නවා. අන්න ඒක හඳුනාගත්තා. ඒකට නම කිව්වා වගේ. හැබැයි වැරදි නමක් එහෙම කිව්වොත් අවුල් ඈ. වැරදි නමක් කිව්වොත් අවුල්. තරහට වෙන මොකක් හරි නමක් කිව්වොත් අවුල්. ඉරිසියාවට තව මොකක් වෙන දන්නේම නැති නමක් කිව්වොත් අවුල්. අන්න ඒකෙන් ඉඳ හොඳ අවධානයෙන් බලන්න. මොකಾದ මේ යකා කියලා හරියට අඳුරගෙන කතා කරන්න. වැරදි නමක් කිව්වොත් අන්න මොකද වෙන්නේ? අර බලේ තව තව වැඩි වෙලා ප්‍රබල වෙලා එනවා. ඒතකොට තරහා අඳුනගෙන හරීම තරහට තරහ කියලා කියන්න පුළුවන් නම් රාගේ අඳුරගෙන හරීම රාගයට රාගේ කියලා කියන්න පුළුවන් නම් ඒ කීම තුලින්ම ඒ හැඟීම් වල තියෙන බලේ බිඳෙනවා. ඔය සිතිවිලි වල තියෙන බලේ වැදෙනවා. ඔය තියෙන ප්‍රශ්න වල බලේ බිඳෙනවා. එන්නේ හැඳිනීම, එන්නේ නම් අඬ ගෑම තමයි අපි කරන්නේ. එතකොට නම් අඬ ගෑණී ගෑම අර විදියට ආරන්නේක කැලෑවක ගහක් මුලක වාඩි වෙලා කරන්නත් පුළුවන්. ඒ වගේම ලොකු පිරිසක් මැද පිරිස් බහුල තැනක ශබ්ද බද්ද සහිත තැනක වාඩි ඉඳලගෙන කරන්නත් පුළුවන්. S2 වහගෙන කරන්නත් පුළුවන්. S2 අරගෙන කරන්නත් පුළුවන්. දැන් අපි හිතමු පාවුල්ලේ කටයුතු කරනකොට විවිධ දේවල් කරන්න වෙනවා. අන TV එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්න වෙනවා. එතකොට නෝනාට TV බලන්න ඕනේ ඉඳ මහත්තයා TV එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඒතර වාඩි වුණු පමණින්ම TV එතන ඉන්දිය පමණින්ම TV බලන්න ඕනෙත් නැහැනේ. දැන් පහුගිය දවසක දරුවෙක් කියනවා මේ අපේ ගෙදර කට්ටිය මේ වෙලාවට TV එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඉතින් මමත් එතන ඉන්න ඕනේ. නැත්තම් ඒ අම්මා තාත්තා කැමති නැහැ. ඉතින් ඒකින්ද මමත් මටත් TV ඉබේම බලන්න වෙලා තියෙනවා. තැයි කීපයක්. ඉතින් මොකද කරන්නේ? මන් නම් උවමනාවකුත් නැහැ. ඉතින් මං ගෝ එතන ඉන්දිය පමණින් TV බලන්නම ඕනේ නැහනේ. මම TV එක දිහාත් බලාගෙන ඉන්නවා. වාඩි වෙලත් ඉන්නවා. හැබැයි ඇතුළතින් මොකද්ද කරන්නේ? ඇතුළතින් TV බලනවාද කියන ප්‍රශ්නේ ඉමසුත් අන්න එතකොට යම් කිසි විදියක වෙනසක් ඇති කරගන්න පුළුවන්. අර විදිය මහා බස් එකක සෙනඟ අතරේ තෙරපිලා වවුලෙක් වගේ එලිලා ගමනකේ දෙනවා. මෙච්චර පිරිසක් අතර ඉඳියත් මේ කය මෙතන තියුණත් මෙතන ඇත්තට අර වෙහෙස තුලම ඉන්න ඕනේද කියන විමසීම කරොත් අන්න වෙනස් දිහාවකට තමයි මේ ප්‍රතිපදාව ගැලපිලා එන්නේ. අන්න ඒ වෙලාවට අපිට පුළුවනි බස් එකක තමයි සෙනඟ ගොඩක තමයි වවුලෙක් වගේ තමයි. නමුත් මට පුළුවන් ද මෙන්න මේ අවදි භාවයක් පුරුදු කරන්න, මේ විදියට ශක්තියක් පුරුදු කරන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ඒ පුහුණුව ඕන තැනක කරන්න පුළුවන් දෙයක්. නැවත නැවත අන්න අර නම් හඬ ගෑමක් වගේ කරනවා. නැවත නැවත හඳුනා ගැනීමක් කරනවා. නැවත නැවත සිහියක් පිහිටවන. අන්නේ සිපිහිටවන සිහියෙන් තමයි මේ ක්‍රියාවලියේ බල බිඳෙන්නේ. ඒ නම් හඬ ගෑමෙන් තමයි මේ ක්‍රියාවලියේ බල බිඳෙන්නේ. එහෙම නැත්නම් නොදැනීම තුලින් යැවුවොත් යන්නේම එකම ගමන, ආපහු ගොඩ යාමක් නැහැ. යන්නේම ඔය සංසාර ගමන. නොදැනීමම තුලින්ම තමයි ওই ගමන යන්නේ. නොදැනීමම තමයි හේතුව. එක්කෝ කියනවා වැරදි නමක්. ඉතින් මොකද වෙන්නේ? අරක දෙක තුන වෙලා ප්‍රබල වෙලා එනවා. දන්නෙත් නැහැ මොනවද වෙන්නේ කියලා. දන්නෙත් නැහැ මොනවද වෙන්නේ කියලා. දන්නෙත් නැහැ එහෙම කරේ කියලා. අන්න කෙරිලත් ඉවරයි, වෙලත් ඉවරයි. සමහර විට හඬා වැළපෙනවා, විලාප තියෙනවා. මොකද හේතුව? ප්‍රමාද වැඩි. ප්‍රමාද වැඩි. එක සිදුවීමක, එක තප්පර ගානක වරදක් නිසා, අතපසු වීමක් නිසා සමහර විට පෞල් ජීවිතයක්, එහෙම නැත්නම් තමුන් ගොඩනගාගත් වෘත්තියක් සම්පූර්ණ අංජබජල් වෙලා යනවා, අවුල් වෙලා යනවා. පස්සේ හැඬුවට වැළපුණාට වැඩක් නැහැ. මොකද හේතුව? අන්න අර වෙලා ඉවරයි. පමා වෙලා ඉවරයි. පමාද වැඩි. ඉතින් ඒ විදිහේ හඳුන ගැනීමක්, දැනුවත් භාවයක් පුරුදු කරන්න පුළුවන් නම්, ඒ දැනුවත් භාවය හැම වෙලේම අපිව විවේක කරන සුළුයි, අපිව නිදහස් කරන සුළුයි, එන්නේ පවිවේකේ දිහාවට අපිව අරගෙන යන සුළුයි. ඇත්ත පවිවේකේ දිහාවට. අර විදිහට පිරිස්සලින් වෙන් වූ පමණින් පවිවේකෙකුත් නෙමෙයි, ජනගහ යාතර ගැවසුණු පමණින් පවිවේකෙකුත් නෙමෙයි, ඒ වෙනුවට නිවැරදි පවිවේකයක් දිහාවට අරගෙන යනවා. මොකක්ද ඒ පවිවේකේ? අන්න සීලයෙන් දුස්සීල බවින් පවිවේක වෙනවා, දුරස් වෙනවා, විවේක වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් දුරස් වෙනවා, විවේක වෙනවා. ආශ්‍රවයන්ගෙන් දුරස් වෙනවා, විවේක වෙනවා. ඉතින් ඔන්න ඔය පවිවේකය ගැන තමයි මේ ශාසනය කියන්නේ. ඒ පවිවේකේ හදන්න පුළුවන් ප්‍රතිපදාවක් තමයි අපි ළඟ තියෙන්නේ. මේ සිහිය වැඩිම තුලින් නැවත නැවත සීලය නිවැරදි වෙනවා. ඒ නිවැරදි වෙන සීලය තමුන්ගේ සිහියට තව තව අනුග්‍රහ කරනවා. නැවත නැවත ධිට්ඨිය නිවැරදි වෙනවා. ඒ නිවැරදි වෙන ධිට්ඨිය තමුන්ගේ ප්‍රතිපදාවට, සීලයට අනුග්‍රහ කරනවා. නැවත නැවත සිහිය පිහිටවනවා. ආශ්‍රවයන්ගෙන් දුරස් වෙනවා. ඒ දුරස් වීම නැවත නැවත සීලයට සහ ධිට්ඨිය කෙලින් වීමට අනුග්‍රහ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ එකිනෙකාට අනුග්‍රහ කරන ගමනක යෙදිලා ඉන්නවා. ඒ යෙදෙන්නේ දෙන්න මොකද වෙන්නේ? අන්න නිවැරදි පවිවේකයක්, ඇත්ත පවිවේකයක් අපිට හදාගන්න පුළුවන්. ඒ සඳහා උනන්දුවක් විදිහට අපිට අරගන්න පුළුවනි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන අදහස, මේ පෙන්වන කොටස. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අද දින ධර්ම දේශනාවත් එවැනි වූ නිවැරදි පවිවේකයක් සඳහා හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු. කාරි ප්‍රශ්නයක් වෙනවද ධර්ම සාකච්ඡා සම්බන්ධයෙන්? නැත්නම් ඉන්ද්‍රා ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්.
හොඳයි උදේ. අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමි බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවචාතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සෝපත්තේ සෝපත්තේ. හැම දිනාටම තෙරුවන් සරණයි.